අද අපි දහම් සාකච්ඡා කරමින් අපිට අවශ්‍ය කරන මේ දහම් ගැටළු විසඳා ගන්න බලමු. අපේ ප්‍රශ්නය කියලා තමයි සිල්වත් බවින් අඩු මත්පැන් පානය කරමින් වෙනත් නිසි සැප විඳින අප හොඳින් දන්නා සමහර භික්ෂුන් වහන්සේලාට දානයක් දීමේදී මේ මහා සංඝයා විසින් දෙන දානයක් කියලා දුන්නත් ඒ සමගම දුච්චර්ය භික්ෂුවක් නේද මේ කියන හිතවිල්ල හිතට මෙදී නොවි කටයුතු කිරීමට අපහසුයි. මෙහිදී කටයුතු කරන්නේ කොහොමද කියලා මම ප්‍රශ්නයක් අහනවා. එහෙම සිටීමෙන් අවැඩක් සිදු වෙනවාද කියන එක. මේක දැන් හොඳට දැනගන්න ඕන දෙයක්. දැන් බුදුරජාණන් වහන්සේගේ දේශනාවක පෙන්නලා තියෙන දෙයක් තමයි අනාගතයේදී කාසාව කන්දක කියන භික්ෂුව කොටසකට යනවා පිළිහිල යන ක්‍රමයක් පෙන්නලා තියෙනවා. සීලවන්ත ගුණවන්ත මේ මහරහතන් වහන්සේලා වැඩි හිටපු කාලයක් තියෙනවා මුල් පටන් ගන්න. බුදුන් වහන්සේ දේශනා කරනවා ක්‍රමක්‍රමී මේ தත්ත්වේ වෙනස් වෙලා සිවුරු වෙනස් වෙලා ඒවා පරිහරණය කිරීම පවා වෙනස් වෙලා ඊට පස්සේ ගිහියන් වාගේ ශරීර කරන කොටසක් ඉදිරියට ඇවි වෙලා නමට පමණක් මේ සිවුර පවත්වාගෙන යන කාලයක් වෙනවා. අන්තිමට ඒකත් ක්‍රමක්‍රමෙන් අදුකලා නම් හතියක් වාගේ වැඳගන්න නැහැ කරේ ආවතක් නමට දවටගෙන ඉන්න මෙහෙම කොටසක් ඇති වෙන අවසානයක් තියෙනවා කාසාවකන්තකෝ කියන. ඒ කාලේ සංගුණ සිහි කර දෙන්නා වූ දානේ අප්‍රමාණ ආනිසංස තියෙනවා කියලා පෙන්නලා තියෙනවා. දැන් මේ කියන කියමන කොච්චර දුරට සාර්ථකද කියලා අපි විමර්ශනය කරලා බලන්න ඕනේ. අපි තුමක ලංකාවට ගින්නේ වගේ හිටන් ඉස්සෙල්ලාම කම්පැනියෙන් අලුතෙන්ම වාහන ටික. ඉස්සෙල්ලාම වාහන කොටසක් ගෙන්නවා වෙන වාහන තිබුණ නැති කාලේ. අලුත් වාහන ඔක්කොම විචාර කරනකොට බොහොම ලේසියෙන් ඉතා පේනවා. පහසුකම් සියල්ලම තියෙනවා. ඉන්දියෙන් අඩුවක් නෑ. අංගෝපාන්නේ සාර සම්පූර්ණයි. ඉස්සෙල්ලා. දැන් ඉතින් අපි ටික කාලයක් යනකම් ඕක යනවා එනවා ගියහම වල්පස වාහනය තෝරා ගන්න අපල මොදි කතෝරාගෙන හොඳ කතෝරන් දෙයක් නෑ කෝකක් හොඳ. මේ වාහන වායිති කරගෙන වාජි කරන අවුරුදු ගාණක් යනකොට ටික ටික කැඩෙනවා. කැඩෙනවාට කැරි මුට්ටු කරන හැබැයි අර තත්ත්වේ නෑ පොඩ්ඩක් වෙනස් වෙලා. අන්තිමට මග යනවා තියෙන ඒවා තියෙනවා. අලු කරලා ඉස්සර කරගන්න ඒවා තියෙනවා. අතර මගේ හිටින් ඒවා තියෙනවා. ඉතින් යන්ත්‍රය බලනකොට යන්න ඉන්න බැරි කබල් වාහන ටිකක් ඕවම ඔය ඉතුරු වෙන කාලයක් එන්නේ. වාහන පරපුරේ අවසානය. දැන් ඔය අවස්ථාව වෙනකොට අපි දැන් වාහනේ දැන් මොකද කරන්නේ? වැඩක් ගන්න පුළුවන් අන්තිම මොකද එකක් ගන්නවා කබල අහකර දාන්න වෙන කම්ම ගන්නවා නේද? ඒකේ වැඩ ගන්න පුළුවන් කාලේ හොඳට තියෙන කාලේ හොඳට වැඩ ගන්නවා. දිලෙන කාලේ වැරදෙන කාලේ පුළුවන් පුළුවන් හැටියට වැඩ ගන්නවා. අර උතුම් වැඩ ගන්න බෑ මේ කාලින් නැත් වෙන මොනවා කරන්නේ වාහනේ දිල්ලා ගියාට පස්සේ ඒ වෙන කන්තිවට දුවන්න පුළුවන් කල් දුවනවා බැරි වුණා අර පස්සේ පැත්තකට දාන්නේ අන්තිවට ඔය දකල් දුවන්න බැරි නිසා කරන් දඟලලා කෑලි මුට්ටු කර කර දුවලා කෑලි අඩු වෙලා අඩු වෙලා ඒකෙන් ඔකව වහලෙත් නැහැ යර දින ඇන්ජිවත් එහෙම කබල් වෙලා අතර මග නවතිනවා කල්ු කර කර දුවනවා ඔකම ගන්න පුළුවන් කරන් දැන් නම් ගන්නව බෑ කියලා දාලා පැත්තකට දාන්න ගම අන්නේ ඉවරනේ. මේකේ ස්වභාවය ඕකයි. යම් කිසි බුදුදහමක් කවදිනකොට ඒ ධර්මයේ තුල ඉස්සෙල්ලාම තියෙන මොකක්ද? අපි දැන් තවත් උපමාවක් අපි අරගමු. අපි දර හොයන්නේ යන කැලේක. මොකද දර තියෙන කැලේකදී අර යන්නම් තියෙන අතු කැලේ අරගෙන තියෙනවා පොඩි කාක් කෝටු ගියහම තියෙන එහෙම ගන්නේ නැහැ. හොඳ හොඳ කැලේ කපාගෙන ඇඳිනවද වැඩ ගන්නවා. ටික කාලයක් ගන්න ගියාට පස්සේ ඒවා ඉවර වෙනවා. ඊට පස්සේ කාක්කෝටු හොඳයි. ඉස්සෙල්ලා හොඳනේ. අනිහැර අනිත් පැලේ තියෙන නිසා ඒවත් අරගන්නවා. ඊට පස්සේ අන්තිමට බලනකොට මොනවා හරි පොළ ටික හරි පුච්චලා ගන්න පුළුවන් නම් පොළ ටික හරි පුච්චලා ගිනි ගන්නවා. කෝටු රැන්නා. අපි තව ක්‍රමයක් හොයාගන්න මොනවා හරි. ඔය ක්‍රමී තාක්ෂණ පිටකන අපිට ගින්දර නම් අවශ්‍ය වෙන්නේ. එදා අපි විච හොඳ තියෙන එකෙන් හොඳ එක අරගෙන අරගෙන ඒක ඉවරනහම අන්තිමයට ගම ගන්න ක්‍රමයක් තියෙනවා. අපි මුලදී ගන්නේ නැහැ අපි හොඳව තියෙන කාලේ නරක ඒවා ගන්න යන්නේ නැහැ. නැති වුණාම නොගෙන බැරි කමට වෙන එකක් නැති නිසා අනිත්ව ගන්නවා. අපේ වැඩේ කරගන්න මොනවද ගන්න පුළුවන්? මේ වැඩේ කරේ අපි වැඩේ කරගන්නවා. මේ අපි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පිපාසය හැදුනා තව උපමාවක්. මොදර වැහි වතුර තියෙන කාලේට වහින කාලේද? හොඳ උල්පත් තියෙන කාලේ මිනිස්සු වඩ වතුර බොන්න ඕනේ නැහැ. හොඳ වතුර බොනවා. මහ ඉඩෝර කාලයක් ඇවිල්ලා වතුර හිඳෙන්න පටන් ගන්නවා. මේ මහ උල්පත් හිඳිලා දැන් තැන වලවල වල වතුර තියෙනවා. දැන් ගෙනහලා පෙරලා බොනවා. ඉඩතර පල්ලි චතුර ඊට පස්සේ දැන් ගැඳී. කිනහල උරු කරලා බෙල්ල බොනවා. ඒකෙන් ගන්න පුළුවන් පෙඩේ නයි ගන්නවා. අන්තිමට බලනකොට වතුර නැති වෙලා ගියාට පස්සේ. වෙනකොට අර දිය හරි දියෙන් දැන් වල හරක් ගිය දැන් වල පුර ඉරිලා තියෙනවා. හරක් පුරේ ඉරිලා. දැන් පිපාසයෙන් යන බුද්ධිය යන වෙන වතුර නැත්නම් අන්තිමට දකින්නට හරක් පුරියක් එවිච්ච දෙනක වතුර ටිකක් තියෙනවා දකින්න මඩබුදු. බලපුවාම මඩ බොර වැදිලා තියෙනවා. හැබැයි යන්තම් හරි ගැලැතුවොත් බොර වෙනවා. විලාට මිනිහා පිපාසයේ සංසිඳුව ගන්න ඕන නම් මොකද කරන්නේ? ගොට්ටකින් ගන්න ගියොත් මේක බොර වෙන හින්දා. අත් දෙකක් බිම තියලා කකුල් දෙකක් බිම තියලා දරක් බිම ගහලා කට තියලා හිතන් ඇවිස්සෙන්නේ නැති වෙන්න පොඩ්ඩක් ආවතු කියලා උරල බොනවා. ඉතින් ඒක තමයි විභාගයේ හදගෙන අන්තිමට කරන්නේ. හැබැයි මහවතුර තියෙන කාලේ නම් ඔය කරන්නේ නැහැ. නමුත් අන්තිමට ඒව නැතුවම අර තියෙනකින් තමන්ගේ විභාගයේ හදිනවා ගන්න අනිකේ නු ගන්නවා. තමන්ගේ වැඩේ කරගන්න තියෙනකින් තමන් ඒ පුළුවන් මට්ටමින් කරගන්න එකයි කරන්නේ. වලබර කරන්නේ නැතුව කියන. මෙන්න මෙයාගේ මේ ශාසනය තුළ මූලික දහම හොඳට පැහැදිලිව තියෙන කාලේ සරව සම්පූර්ණ පිළිහිදී. ඒ කාලේ අපි එහෙම ගන්නවා. බලනකොට ඒවා ඉන්නේ අඩු වෙලා යනවා. කොයි හොයත් ගන්නවා. මුල හොඳ තැන් හොය වෙලා ගන්නවා. ඒවත් නැති වෙන කාලයක් වෙනවා. නමට යන්නම් තියෙන එකක් තියෙනවා. අතිවල ඒකත් ගන්න වෙනවා. මේ වගේ අපේ වැඩේ කරගන්න අපි ටික අපිට තියෙන හැටියට ගන්නවා අන්තිම වෙනකම්. ඉතින් ශාසනය තුළ තිබෙන අන්තිම දුර්ලභ කාලේ බැලුවොත් දැන් අපි ඉඳපු පිපාසයේ සංසිඳවා ගන්න ඕන මිනිහා. අර මඩ වතුර බීලා හරි පිපාසයේ සංසිඳවා ගන්නවා. ඒකත් පෙරලා හරි බීලා පිපාසයේ සංසිඳවාගෙන තමන්ගේ ප්‍රයෝජනෙ ගන්නවා. නැතිකමට තියෙන්නේ. දැන් අපි හිතමු බොර වතුර තියෙන කාලේ යම් බිහිවොත් දැන් අපි ඉස්සර හොඳ වතුර බීවා. දැන් ඕනේ නැක බොර වතුර ටිකක් අරවලත් හිදිලා ගියා කියමුකෝ. අර හරක් පුරේ ගහව තියෙන වතුර ටික ගන්න දෙනකෝ නැති වුණොත් එහෙම අපිට මොකද වෙන්නේ? ඉතින් අර විශාල සංවේගීකමක් වෙනවා. දැන් පිපාසයේ සංසිඳවා ගන්න මොනවත්ම ක්‍රමයක් නැහැ. අන්නේ බුද්ධ ශාසනය ගිහිලා කියන සාසන අන්තර්දාන වුණාට පස්සේ ආශ්‍රය සාසනික පිනක් කරගන්න අවස්ථාවක් නිතුව බුද්ධලයට සිද්ධ වෙනවා. කොහොමවත් කරගන්න බැරි අන්තිමටම ඒ වටිනාම පැත්තේ අන්සු මාත්‍රයක්වත් නැති වෙන තත්ත්වයක් වෙනවා. මෙන්න මේ වගේ. ඒකෝරයි අපිට තේරෙන්නේ. වතුර හිඟවීමේ තියෙන අලුපාඩු දැනෙන්න පටන් ගන්න. අර හරක් කුලේ ගහපතෙන් තියෙන වතුර කියන්නේ නැති වෙච්ච දවසක්. ඉතගාම විවාහයේ සංසිඳවා ගන්න ක්‍රමයක් තිබුණා. ඒකත් නැති වෙච්ච දාට අපිට තේරෙනවා වතුර පිපාසයේ සංසිඳවා ගන්න නැතිකමේ තියෙන අගේ. අනේ අර හරක් වේ තියෙන වතුර ටික හරි තිබුණා වගේ පිපාසයේ සංසිඳවා ගන්නවා නේද කියලා පස්සේ ආත වෙනවා. දැන් ඒකත් නැති වුණාද? අනේ ඉදාර තමයි පිපාසයේ බරපතලකම දෙන්නේ. එදගම පිපාසයේ බරපතලකම හොරගන්න බෑ. අර හරක් වලේ ගහපෙන තියෙන වතුර ටික හරි තියෙනක. ඒකත් ඉවරුණා දාන්න. තමයි තේරෙන්නේ පිපාසයේ තරම පිපාසයෙන් සංසිඳෙන්නේ ලැබීම තේරෙන්නේ ඊට පස්සේ. මේ වගේ ලෝකේ ශාසනික පිනක් සම කරන්න පුළුවන් කිසිම පිනක් නැහැ. ශාසන මාත්‍රයක් හරි යම් තැනක විද්‍යාමාන නම් ඒ ඇතුලෙන් ලැබෙන පින අප්‍රමාණයි. ඒකත් නැති වෙච්ච දවසක අන්තිමට අර පින ලබා ගන්න ක්‍රමයක් නැතුව යනවා. මෙන්න මේ වගේ ශාසනික මාර්ගයක් අනුගමනය කරගෙන යනකොට ශාසන මාත්‍රයක් හරි යම් තැනක තියෙනවා. ඒ මාත්‍රය හරි තියෙනකන් තමයි ඒක කරගන්නේ. ආධනී ගෑවිත මාත්‍රික හරි තියෙන චිත්ත ප්‍රහාදී අනික සියල්ල ලෞකික සියලු පින් වලට වඩා බලවත් සාධනික වශයෙන් කරගන්න පින. අන්නේක වක්කඩවල වල වතුර තියෙන පොඩ්ඩක් තියෙන තරමට එන ගාන තම ආවේ නැහැ. ඒකයි තවත් මෙහාර හුඟක් එහාරදී නමට සම්මතියවත් තියෙන තාලේ ඉඳන් අර වක්කේ තියෙන වතුර ටික වාගෙන එන අර තියෙන අර කිව්ව අර මිදා මඩවලේ තියෙන වතුර ටික හරි තිබිලා හරක් කුරේ ගහපතෙන් තියෙන වතුර ටික ඉදුවේ ඡාන හරි ඉදිරිනවා කාසාව කට ගියා ඉන්නකෝ. ආසාව කන්ට යන්නේ පිටිදාට සාසනික පිටක් කරගන්න වස්තුවක් නැහැ. මෙන්න මෙහෙම තත්ත්වයකටපත් වෙනවා. එහෙනම් මේ අවස්ථාව වෙනකම් මේ සාසනික පිටේ මහත්ඵලයේ මහනිසංසභාවයේ තියෙනවා. ඒක විශේෂයක්. උපරිමයේ තියෙනවා උපරිම හොඳයි. නැතුවම මොකද කරන්නේ? ආ ඒකෝර අපි දකින්න ඕනේ සාසනික පිටේ තියෙන එක අංශු මාත්‍ර සාසන මාත්‍රයක් ගෑවිච්ච දෙනත් අප්‍රමාණ පිටක් තියෙනවා කියන එක දකින්න ඕනේ. ඒතරොත තියෙන ක්‍රම දෙකක්. එකක් තමයි දායකයාගේ දිවෙන්නාව චිත්ත ප්‍රහාදී පින බලවත් වීම. අනිකට ඒකට ආධාරයක් වෙනවා ප්‍රතිග්‍රාහකයා පිළිගන්න කෙනාගේ තියෙන ගුණ මහත්වේ. ඒ ගුණ මහත්වේ නැති වෙනකොට තමන්ගේ තියෙන ගුණ මහත්වේ සාසන මාත්‍රයත් වටිනවා කියන අදහස ආවෝ. ඒ බුද්ධිලාගේ මාත්‍රී තියෙන පින චිත්ත ප්‍රහාදී මත වෙනවා. සාසන මාත්‍රේ යමුත් අප්‍රමාණ යහපතයි කියලා තේරුම් ගත්තට පස්සේ අපි ඒ මාත්‍රී තියෙන වටිනාකම දැකලා මාත්‍රී කිරී සාකරනවා. අපි කියන්නේ සිවුරට විතර කලකනා වෙන මොනවාටද කියන්නේ අපි කතාවා කියන්නේ. අන් ඒ වගේ දෙයක් ඒක. ශාසන මාත්‍රයගේ යම් සංඥාවකින් ගන්න පුළුවන් නම් ඒ තාකල් ශාසනික වෙනක බලයේ තියෙනවා. මොනවා බලවත් දෙයක්. අබුද්ධෝත්පාද කාලයක එක්තරා කෙනෙකුට හිතුණා. අබුද්ධෝත්පාද කාලයක එක්තරා බ්‍රාහ්මණයෙකුට හිතුණා මම දැන් මෙතන ඉන්න වැඩි වයස්ම ගුරුවරයා. සියල්ලෝ මට වැඳලා පුදලා යනවා. සත්කාර කරනවා. දැන් මට සත්කාර කරන්න කෙනෙක් නැහැ. මට ගුරුවරයෙක් නැහැ දැන්. මට වඩා වැඩි ගුරුවරයෙක් තව කෙනෙක් නැහැ. ඒ වුණාට හරිය පාඩුවක් මටත් කෙනෙකුට සත්කාර කරන්න දැන්නා. ඉතින් මේ වීදී නැද්ද? එහෙම අවස්ථාවක් ගුරුවරයෙක් හොයාගන්න. වීදී බලාගෙන යනකොට වීදී වෙලා තියෙනවා බුදුරයන් වහන්සේ නමක් කියලා කෙනෙක් ලෝකේ පහළ වෙනවා. උන්වහන්සේ මෙන්න මේ වඳු ලක්ෂණී යුක්තයි. උන්වහන්සේගේ උන්වහන්සේ මෙන්න මේ වඳු උත්තරී. හැබැයි ධර්මයේ නැහැ. නමුත් උන්හිම කෙනෙක්ගේ ස්වභාවය ගැන සංඥාවක් විග්‍රහ වෙලා තියෙනවා. ත්‍රිස් මහා පුරුෂ ලක්ෂණ ඇති 80 ගණන් වෙන්ජන ඇති. ඒ බඳු ස්වභාවය ඇති. සියල්ල දත් උත්තරී ලෝකේ පහළ වෙනවා. ඒ උත්තරය මෙහිම කෙනෙක්. හැබැයි ඒ කාලෙ වෙනකොට ඒකම බුද්ධිලා දහින්නේ නැහැ. ඒ බුද්ධිලා පිළිබඳ සංඥා මාත්‍රයක්වත් අහන්නේ නැහැ. මෙන්න දෙයක් දකින්නේ ඔය ටික තමයි තිබුණේ මට ඔය පොඩ්ඩ ඇති මම ඒ උත්තරය උදිලා මගේ ගරු සත්කාරන මගේ සාස්ත්‍රීයලයන් වශයෙන් තබා ගන්නවා ඒ උත්තරය අද නැහැ ඒ උත්තරය පිළිබඳ ගන්න දෙයක්වත් නැහැ ඒ කියන්නේ ධාතුන් වහන්සේ නමකත් වැරෙන්නේ නැති කාලේ එයා මොකද කරන්නේ පොඩි කුටියක් හදලා ඔය වැලි ටිකක් තිබ්බා වැලි ගොඩක් ගහලා වැලි ගොඩක් ගහලා ආසනයක වැලි ටික හදපු ටික වැලි ගොඩ ආසනෙ මුඩින් දියා ඒ තමයි මගේ උත්සමය වෙනුවේ මම කරන උපහාරය මෙන්න මෙතෙන්ටයි කරන්නේ. මේ තමයි අර කිව්ව බුදුන් වහන්සේ වෙනුවේ උපහාර කරන තැන. මට ගුරුවරයෙක් දැන් ඉන්නවා. මගේ අනුපාඩුවක් නම් මම හොයාගෙන ගිහින් මගේ ගුරුවරයා ඉදිරියේ වරදක් වුණා සමාව කරගන්න. සමාව කරන මම ආයතන සංවරයේ පිළිහිටනවා. මෙන්න මේ ක්‍රමයට මම මෙහෙම කරනවා කියලා ඒ ගුරුවරයා මොකද කරන්නේ? අර වැලි වලට ගිහිලා උපස්ථාන කරලා ඔක්කොම කරලා බුද්ධෝපස්ථාන කරන හැටි කරනවා. අන්තිමට මොකද කරන්නේ වරදක් සිද්ධ වුණොත් එහෙනම් අනේ ස්වාමීනි ඔබ වහන්සේගේ ශ්‍රාවකයෙක් වෙන මම අතින් මෙහෙම වරදක් සිද්ධ වුණා මට කමාවෙන්න මම ඒ වරද මතුල කරන්නේ නැහැ කියලා පොරොන්දු වෙනවා කියලා කවුරුවත් ඉතර නැහැ අර වැලිගොඩ ළඟට ගිහිලා කියලා යන තිරසත් ඒක දැන් ගෝලෙ ටික දකිනවා ගුරුවරයාටත් ගුරුවරයෙක් ඉන්නවානේ අර ගිහිලා ඔක්කොම අකුපස්ථාන කරන්නේ දැන් මේ ගුරුවරයා මේ වගේ කරගෙන ඉන්න චිත්ත ප්‍රහාදී අර බුද්ධ සංඥා මාත්‍රයකට ලැබිලා ඒ හේතුවෙන් මොකද කරන්නේ චිත්ත ප්‍රහාදේ නැගිලා ටිකෙන් ටික සුද්ධ වුණ චිත්තේ අරගෙන කාම ලෝකෙ ඉතිවෙන්නව කාම ආසාදියන් ඉක්මවා ගිහිල්ලා සූපාවචර මානසික කට්ටියක් වැළඳනවා එයා එතනින් මැරලා ගිහලා බබලෝ උපන් ඒකෙම ධ්‍යානලාභී වෙනවා එතන බුදුදහම කිවිච්ච කාලයක් නෙමෙයි නාම මාත්‍රේ සංකේතේ වේදී කිවිච්ච බුදුරේගේ ලක්ෂණ විතරයි අහන්න තිබුණේ ඒ මාත්‍රේනේ බුද්ධ සංඥාවෙන් කටයුතු කරපු ඒ බුද්ධලයාට බඹලෝට ගියන්න පුළුවන් හේතු වාසනා තියෙන ධානයක් ලබන්න හේතු වෙන හරි චිත්ත ප්‍රහාදී. බුදුන් කෙරෙහි බහදු මාත්‍රේ කෙරෙහි බහදු චිත්ත ප්‍රහාදී. ඊට පස්සේ ගුරුවරයා මලාට වස්තුයි. ගෝලුවේ පැත්තේ දැන්නේ අපේ ගුරුවරයාක් නැහැ. අපි කාටද සත්කාර කරන්නේ? අපේ ගුරුවරයා සත්කාර කරපු යම් ගුරුවරයෙක් ඉන්නවා. ඒ තරකට කුටි ඇතුලේ ඒ ගුරුවරයා සත්කාර කරපු ඉස්සන. අපි මේ ගුරුවරයා විසින් යම් ගුරුවරයෙක් සම්මත කරලා හත්කාර කළාද ඒ ගුරුවරයාට අපගේ නමස්කාරය වේවා කියලා යටන් ගිහිනා ඉතින් ගිහිනා නමස්කාර කරලා අර ගුරුවරයා කරපු විදිහටම හදිස්සි කළා. ඒ හේතු වෙනාද ගෝලෙ එකක් පිළිසරා. බොහෝ අය ඥානලාභී වෙන්න හේතු වාසනා ලැබුණා. සමහර අය චිත්ත ප්‍රහදී සුගතියේ උපන්නා. ඒ කියන්නේ ඒයන් නැටලා ගියේ. සමහර අය බබලෝ උපන්නා. සමහර අය සුගතියේ ගියා. දෙව්ලෝට ගියා. මෙන්න මේ ආකාරය වැඩ පිළිලා මුල් කාලයක සිද්ධ වුණා. මේ කල්ප ගානක ඉස්සේ සිද්ධ වෙච්ච වැඩ පිළිවිලා. ඒ කරගත්ත විනින්. ඒ ගුරුවරයා කවදාවත් ඊට පස්සේ කල්ප ගාන කල්ප 10ක් විතර කාලයක් වෙනවා. ඉතන කාලයක් යනකම්. අපාගත වෙන්න හේතුවක් ආවේ නෑ. අර විනින් ඒ දිගේ බේරිලා හිටියා. මේ බුද්ධ ශාසනයේ තියෙන කාලේ සෝවාන් වෙලා හිටපු මව් කෙනෙකුටයි පිය කෙනෙකුටයි ගාව දරුවෙක් හැටියට උපන්නා. ඒ බබලොවින් චිතරයිදී ඊළඟට මේ පුංචි දරුවා තියාගෙන මොකද කරන්නේ ඉන්නකොට අර දෙමාපියන්ද බුදුරයන් වහන්සේ වැඩ ඉන්න කාලේ නම් බුදුරයන් වහන්සේ හම්බෙන්න යන වෙලාවක් නේ බොහොම දුර ඒ නිසා මේ අය මොකද කරන්නේ පිහවක් සමාදන් වෙනවා පොවේ අපි ඉතින් කාටද ගුරුවරයා නෙමෙයි සැලකන්නේ. දැන් අපිට නිතර යන්න ඉන්න බෑනේ. ඉතින් ජයසිරි මහා බෝධින් වහන්සේගේ පොතු එකතු කරගත්තා. වැලලා තියෙන පොතු කැලේදී එකතු කරලා හිටන් පුංචි අර හදන විදිහටම හැදුව පුංචි ගොඩක්. හදලා ඕක ආසනයක තිබ්බා ගිහින්. එතන ඉඳලා බුදුරජාණන් වහන්සේට කරන සැලකිලි කරමින් ඒගොල්ලෝ පේවා සමාදන් වෙලා එතන ඉඳලා ඉතින් අර කරන බුදුරජාණන් වහන්සේට කරන උපස්ථානය දීලා එතන උපස්ථානය කරනවා. මෙහෙම කරලා හත් අවුරුද්දක් යනකොට දරුවට අවුරුදු හත සම්පූර්ණ වෙච්චහම දැන් දරුවට තේරුම් ගන්න පුළුවන් කාලේ දරුවා සිල් සමාදන් කරලා පුරුදු කරමු කියලා. ඒක දහස් දරුවත් එක්කලා ගිහින් සිල් සමාදන් වුණා. අම්මයි තාත්තයි දෙන්න ගිහින් ඉතින් අර ගොඩ පොතු ගොඩ ළඟට ගිහිල්ලා අර පොතු සෑය ළඟට ගිහිලා හදමු. අර අප උපස්ථාන කරනකොට මේ පොතු සෑය දැක්කම පුංචි ළමයා සිල් සමාදන් වෙලා ඉන්නකොට ඉතින් ඊට මතක් වුණා මම කවදා හරි මෙහෙ මෙහෙකට සත්කාර කරලා තියන්නේ බුදුහාඳුරන්ට කියලා. කවදද මම කලේ කොයි කාලෙදද? ජාති ස්මරණ ඥානයක් වාගේ මතුවෙලා එයාට පේන්න පටන් ගන්නවා කවදා හරි මෙහෙම එකක් වෙලා. ඒ චිත්ත මාත්‍රිය එනකොටම චිත්ත සමාධිය ලැබුණා. අර සසර පුරුද්ද. ධානයක් ලැබුණා. ධ්‍යානෙත් පහළ වුණා එම් මොහොත. පහළ වෙලා දැක්ක කල්ප ගානක ඉඳලා මම මෙන්න මෙහෙම ගුරුවරයෙක් කියලා ඉඳගෙන මේ ශ්‍රමිතු ගන්න කාලෙක මෙන්න මෙහෙම වැඩක් කළා නේද? වැලි ටිකක් විතර කරලා සෑයයක් හදලා බුද්ධ උපස්ථානයක් කළා නේද මේ විදිහේ. එදා පටන් ගත්ත ගමන අද වෙනකම් මම එනකොට දුගටිකටපත් වෙන්නේ නැතුව මබලවත් ඉපදෙන හේතුව මම ඒක කෙල්ලෙව්වා. එහෙම ආපු ගමනක් තුල ආපු ගමනක අවස්ථාවක් නේද මේ අවසාන අවස්ථාවන් දිහා අද තියෙන්නේ. දැන් අම්මා තාත්තා සෝතාපන්න ඵලයේ නිසා කීන බණක් තමයි අර දෙවෙනා. කීන බණක් ඇහෙනවා. ඒ බණ අහලා සෝතාපන්න වෙලා. අර බුද්ධ චිත්ත ප්‍රහාදී මුල් කරගෙන අරිහත්ත්වයටපත් වුණා. කවුරුවත් දන්නේ. දැන් අම්මයි තාත්තයි කිල් මුදලා හිටන් උදේ ෆිල්ම් වල යම කීරකොට පුතා ගණන් ගන්න හද නැතුව ඉන්න. එයා ෆිල්ම් වල තර නැහැද? අපේ දරුවාගේ ලොකු වෙනසක් තියෙනවා. අර ඉතලා තිබුණ තත්ති නෙමෙයි අමුතු සාන්තභාවයක් තියෙනවා. කලබලෙකුත් නැහැ, මොකුත් නැහැ. අමුතුක් වෙලා තියෙනවා. මේ බුද්ධ ශ්‍රාවකයන්ගේ ඇති වෙන වෙනසක් මේ දරුවාගේ පේනවා. මේක අපිට තෝරා ගන්න බැහැ. බුදුරජාණන් වහන්සේලා කරම එක්කයන් කියන අර දරුවාත් අරගෙන බුදුරජාණන් වහන්සේලාට එක්ක ගියා. එක්ක ගිහලා බුදුරජාණන් වහන්සේ මේ සිද්ධිය කිව්වා. ඒ රාජ රහතන් වහන්සේ පුටි රහතන් වහන්සේ සිල්ලා ඉන්න විදියට උන්වහන්සේ මොකද කරන්නේ? උන්වහන්සේ උදන්වාසියක් ප්‍රාර්ථනා කළා. දැනට කල්ප මෙච්චර කාලෙක ඉස්සෙල්ලා වැලිකය සෑයක් හදාගෙන බුද්ධ උපස්ථානයක් කරලා ආරම්භ කරපු ගමන කිසි කෙනෙකුගේ පිළිසරණක් නැතුව දලුකඩක් අත්තක ඉල්ලීලා බෝධ වර්ණය කළා පරිණය කළා එනම් ඉවඩු වුණේ අංශේ. ඒ වගේම සසල පරිණය කළා ඉවඩු වුණා ඔය මාත්‍රේ කියන ඔය උදන් ආකේවන්ලා ඉදන් ප්‍රකාශයක්. බුදුරන් ආහතේ දේශනා කළා වාගේ පුත්‍රයා භවගාන ඉක්මවල ඉවරයි. ඒ වාර උන්හතේ පැවිද්දේ වාර දින අමත අත ඉඳා. උන්හතේ රාතන් ආහතේ නම. කුලින දූපී ඉස්තර කියලා කියන්නේ උන්හතේ. මේ කුලින කියන්නේ වැලි. වැලි වලින් හැයයක් හදාගෙන පටන් ගත්ත ගමනෙන් ආපු නිසා උන්හතේ නමක් පට බැඳුනා කුලින රූපී ඉස්තර යන ආහතේ කියන. අන්න උන්නාසයේ කතා පුල්ලිතෝපි ඉස්තිර අපේ දානේ කියන කතාව. දැන් මෙතෙන්දී වල්නකොට මේ චිත්ත ප්‍රහාදී අර බුද්ධ සංඥා මාත්‍රේටත් මෙච්චර තිබුණා නම් ධර්ම මාත්‍රේට සංඝ මාත්‍රේට කරනකොට පින්නේ නැහැ. අන්න ඒක තමයි කියන්නේ සාසනික විනත සංකේතය. සංකේතය කියන එක වැලි ටිකක් තිබුණාත් ඒකෙත් තියෙන සංකේතය. බුද්ධ සංඥා මාත්‍රේ ප්‍රයෝගී කරගන්න ආධාරයක් වෙනවා ඒක. එහෙනම් අද වෙනකොට තාම ඉතර බහැලා නැහැ. අව ඉඩම් ගා මෙහා තියෙනවා. අපිට කලකිරින් දෙයක් තියෙනවා. අනේ මේ වැලි ටිකක් නේ මොන බුදුරෙයිද කිව්වනම් එහෙම විතරයි නේද වැලි ඔක්කො. අවුගාලි අයිති බල්ලයි නාර වැලි වල දැකලා. හැරලා බැලුව කො බුදුහා කාටද මේ හලකන්නේ. මොෝඩියා වැලි කුර කර කොහොමද පූජා කරගෙන ඉඳා තිනා මේ කිවිනේ වැලි. එහෙම කිව්වනම් එහෙම මොකක් වෙයි. අපේ ගුරුවරයා මහා මෝඩේ. මේ වැලි ටිකක් තියාගෙන නෙමෙයි වැඩ වැඩයි දෙනවා තියෙන්නේ. තව වැලිය වල වදිනේ වුන් ඉන්නවද බෝඩියෙ මිස. කිව්වනම් එහෙම හරි. අදත් තව කියන්නේ ගල් වැටි ගල් වල මෝරිය ගල් මෝරිය වැලි මෝරිය නික ඔය ගල් මැටි ගඩොල් වලට වදිනවා පිළිම හදාගෙන ගියා. අදත් මෙහෙම කතාවක් කියනවා. හැබැයි ওই જાතිය කතාවක් කියලා එදා නිකන් හිටෙන. අර පිළිම හදන එක අතර කානිකන් නිකන් වැලි වලක් ඉදරේ අර වැදලා ඉන්න හත් දෙන්නා. ඕක අර ලබල අද જાතිය පඬිතිය කිහි කරන මුචතර මෝරියනේ වැලි වලට වදින මෝරිය කවුද කිව්වනම් මොකද්ද වෙන්නේ? යථාර්ථය මොකද්ද? මෙන්න මේ නිසා කියන්නේ බුද්ධ ධම්ම සංඝ කියන මේ ත්‍රිවිධ රත්නය කෙරෙහි සංඥා මාත්‍රයක සිහි කරලා ඒ සංඥා මාත්‍රයට ගරු කරත් හරියට ත්‍රිවිධ රත්නයට කරන ගරුත්වයම එතන තියෙනවා. ඥානවන්ත බුද්ධිලියෝ මේ සංඥා මාත්‍රයටත් ගරු කරනවා. සංඥා මාත්‍රයට ගරු කරන්නේ පුද්ගල රත්නයක් නෙමෙයි. හාරලාස් ලැබෙන වෙන හර වැලිගොඩ දැක්කම නිසා එතන බුදුහාමුදුර දකින්න බෑ. බුද්ධ සංඥා මාත්‍රය කියන්නේ වැලිගොඩ නෙමෙයි. ඒක වැළුවේ නැහැ මොනවද තියෙන්නේ කියලා. බුදුරයන් වහන්සේ කිරිකර ගරු සත්කාරය සංඥා මාත්‍රයේද කරනවා. මේ සංඥා මාත්‍රයේද කළත් අප්‍රමාණ පින් තියෙනවා. බුදුරයන් වහන්සේ වැඩ ඉන්න කාලෙදී උන්වහන්සේ චාරිකා වැඩිහා මිනිස්සු දන්නේ නැහැ ජේතවනාරාම බුදුරයන් වහන්සේ වැඩ ඉන්නවා ඇති කියලා උන්වහන්සේට පූජා කරන්න දේවල් අරගෙන. ඇයි ඉතින් බලනකොට දානමාන දේවල් අරන් ඇවිත් බලනකොට කවුරු උන්වහන්සේ වැඩ. අනේ අපි ගිනාපුවා කාට දෙන්නද? වැඩක් නැහැ බුදුහාමුදුරන්ට දෙන්නයි ගිනාවක තැනින් තැන දාලා යන්න යනවා සංවේගී මරු පිසිරෝල ගිනාව කෑමක් තැනින් තැන ඔහොම දමන යන්න යනවා මේ කාරණේ දැකලා ආනන්ද හාමුදුරුවෝ බුදුරයන් වහන්සේට කියා සිටියා කිව්වා එහෙනම් ආනන්ද ජයත්‍රි මහ බෝධින් වහන්සේගෙන් සාකාවක් ඵලයක් රෝපණය කරන්නක මෙතන ගෙනහදලා එහෙනම් ජේතවනාරාම භූමියට ආ ජයත්‍රි මහ බෝධින් වහන්සේගෙන් සාකාවක් ගෙනහලා පිටිව එදින පිටවල උන්වහන්සේ ආනන්ද හාමුදුර ස්වාමීන් ජයත්‍රි මහ බෝධින් වහන්සේ ළඟ සමවැදින යම් සමවතක් ඇත්නම් ඒ සියලු සමවත් මෙතන සමවදිනේ. ඊළඟට මා කළා. ආනන්ද මේ තුන් ලෝකයේම ජයත්‍රි මහ බෝධින් වහන්සේ ළඟ තියෙන පරිසරේ නෑ. සියලු සමවත් සමවදිනේ තියෙන එකම පරිසරේ එතන විතරයි. තව දෙනෙකට. නම මෙතන සමවත් සමවදිනේ පුළුවන්. ජයත්‍රි මහ බෝධින් වහන්සේ ළඟ මා සමවැදින සමවත් සමවදිනේ තියෙන ලෝකේ කොහෙවත් නෑ කියලා. එමෙයිතානි දැන් සමාපත්තිය සම්බන්ධව වැඩි කියන ආනන්ද වාවුදේශා දින දානයක් ඇත්නම් මෙතන තියා පූජා කළ යන්න වාවුදේ. විනේ අලුවක් නෑ කියන්නේ. මට දුන්න විනම දිනවා කියන්නේ. මම මෙහෙම කිව්වා කියලා එයාට කියන්න කියලා. අර මිනිස්සුන්ට කියලා ගියාට පස්සේ මිනිස්සු බොහොම චිත්ත ප්‍රහාදීන්. අර බෝධීන් වහන්සේලාට ගෙනල්ලා බුදුරයන් වහන්සේට ගෙනාපා පූජා කළා බුදු පියාණන් වහන්සේට මේ පූජා වේවා කියලා පූජා කළ යන්න පටන් ගත්තා. එතනින් තමයි බෝධියක් ළඟ බුදුරජාණන් වහන්සේටගෙන පූජාවක් ආරම්භ වුණේ ආනන්ද බෝධිය ළඟ කරපු පූජාව. එතෙන් පටන් අද වෙනකන් තමයි බෝධි පූජා රටාවක් මේ ලෝකෙ වෙන සම්පදේවිට එන්නේ. බුදුරජාණන් වහන්සේටගෙන පූජාව බෝධින් වහන්සේලා පූජා කරන්න හේතු වෙච්ච සම්පතේ ලෝකයි. එහෙනම් මෙතෙන්දී අපි ලකිනවා බෝධින් වහන්සේ ළඟ බුදුරජාණන් වහන්සේ වැඩ හිටින්නේ. බුද්ධ සංඥාවෙන් අපිට පුළුවන් නම් යම්කිසි දෙයක් වෙන් කරලා පූජා කරන්න ඒක බුද්ධ පූජාවක් වෙනවා. පිනේ අඩුවක් නැහැ. මේක බුදුරජාණන් වහන්සේගේ දේශනාව. මේ සංඝයා විසා පූජාවක් කරනකොට අපිට සංඝයා ආශ්‍රය හාරවුතර හොයන්න බෑ. සංඝයා විසා කරනා චිත්ත ප්‍රහදී මේ සම්මත මාත්‍රියක් තියෙනවා නම් සම්මත මාත්‍රියට පූජා කළා ඒ විදිහට ලැබෙනවා අර මහා නිහා. ඒක තමයි අන්තිම කාසාව කන්ටේ කියලා නිකන් සංගුණ දීකර දන් දෙන්න. ඔයාලා මේකේ හැමතේ තියෙනක් ලැබෙන්නේ ඔන්න ඔයයි. එක්තරා මිනිස්සේ බුදුරජාණන් වහන්සේලා ආපුහා බුදුරජාණන් වහන්සේ බුද්ධිලාගේ හිත දැකලා අහන. මානවකේ ඔබේ කුලේ අය දන් දෙනවාද? ශ්‍රමී අපි දන් දෙනවා. කාටද කොහොමද දන් දෙන්නේ? සීලවන්ත ගුණවන්ත වික්ෂුන් වහන්සේලා හොයලා දන් දෙනවා. කොහොමද හොයාගන්නේ? අරණ්‍ය ගතව ඉන්න, පාසු කුල ජීවර දරන, පිණ්ඩපාතේ ජීවත් වෙන, බොහොම සංවය, හාමුදුරු ඉන්න අපි ඒගොල්ලෝ හොයලා එයාට දන් දෙනවා. මානවකයේ සංසිද්ධි කහවණු, මදු කහවණු පරිහරණය කරමින්, අමුතරුවන් පෝෂණය කරමින් මේ ගිහි සම්පත් ඉඳගෙන ගිහි එක් වශයෙන් ඉන්න ඔබලා කොහොමද සංගුණ අඳුරන්නේ? සංගුණ හැන්නේ කොහොමද? මට පේනවා පාසු කුල චීවර දරන පිට පාත කරන ජීවත් වෙන හුදකලාව ඉන්න අය අතර අභ්‍යන්තරයේ මහා දූෂ්‍ය පුද්ගලයෝ ඇතුළේ රාගයෙන් සත්‍යලා ද්වේෂයෙන් දැවිලා මෝහයෙන් මුලා වෙලා මෙබඳුවන් ආව ස්වභාවයක් ඇති. මෙබඳු හාමුදුරුවෝ මට පේනවා පිටින් බලාපුවාම පාසු කුල ජීවර දරනවා පිට පාත කරමින් ජීවත් වෙනවා හුදකලාව ඉන්නවා මෙහෙම ඉන්නවා. දැන් ඔබලට වෙනවා පිටින් හරි. ඔක ඇතුළ මට පේනවා බලපුවාම රාගයෙන්, දේසේ මොහෙන් දූෂේ වෙච්ච පුද්ගලයෙක් ඔය අතරේ ඉන්නවා. ඉතින් ඔබලා කොහොමද පිටින් බලලා සිල්වත් එයා හොයන්නේ? ඒ වගේම ග්‍රාමීය නාගරික පන්සලේ ජීවත් වෙනවා. පටසිවුරු දරන. අනික් අය විනා දින දානෙන් ජීවත් වෙනවා. මෙහෙමයි මම දැකලා තියෙන්නේ. මේ ඈතට මට පිළිලා දිනා රාගයෙන්, දේසේ මොහෙන් දුරු වෙලා ඉන්න සුද්ධ මානසිකත්වයක් තියෙන අය ඔය අතරේ ඉන්නේ. පිටින් පේන්නේ පටසිවුරු දරාගෙන අයිකා ගෙන දෙන්නා වූ දානෙන් පෝෂණය වෙමි. හොඳ සුඛෝභෝගී පන්සල්වල ජීවත් වෙනවා. පිටිපේ. අභ්‍යන්තරේ මට පේනවා රාග දේශ මොහ දුරු කරගෙන සුද්ධ වෙලා ඉන්නයි. එහෙමයි ওই දුස්සීලයි කියලා ඔබලා කියනවා නම් ඔබලා කොහොමද ඒක හොයාගන්නේ? ඒ හැකියාව ඔබට නැහැ නේද? එහෙනම් මානවකගේ සංගයා විසා දන් දෙන්නේ. සංගයා විසා චිත්ත ප්‍රහාලය කරගන්න, ඉති කරගන්න. ඔබලට හිමිකම තියෙන හැකියාව තියෙන අන්නේ ඒක. සංගයා විසා කරන චිත්ත ප්‍රහාලය කරන්නා එකක් ධානයක් නැත්නම් ඔබලට ඒක විසාල චිත්ත ප්‍රහාලයට හේතු වෙනවා. ඒක සංගයා විසා දුන්න දෙයක් බවට පත් වෙනවා. මෙන්න මේ චිත්ත ප්‍රහාලය කරගන්න තුරු ඒ විදිහට දන් දෙන සංගයා තෝරන්නේ යන්නේ. ඒක බුදුන් වහන්සේ දේශනා කරා. දැන් අපිත් මේ බුදුන් වහන්සේගේ දේශනාවට විරුද්ධව අර අපිට ඕන හැටියට සංගයාගේ කිල්තු සිල් හොයන් යන ක්‍රමයක් අපිට තියෙනවා. වේද තියෙන ක්‍රමයක් තියෙනවා. ඉතින් ඒ කිව්වට අපිට ඇහැට වේද දිනුනා නෙමෙයි. අපි ඔහොම කියනවා. දැන් මෙතන විහාර වෙනස්කම් තියෙන අපිට දැනගන්න බෑ. හේතු දකින්න බැරි පැති තියෙනවා. බාහිරින් පෙනෙන්නා වූ චර්යාහතාවල් විවිධ ආකාරයි. ඉතින් මේ ඒ චර්යාහතාවල් තුළ පුද්ගලයාගේ මානසිකත්වයන් කොහොමද කියලා අපිට අභ්‍යන්තරේ තෝරගන්න බෑ. ඉතින් ඒක අපි මේ පිටින් පේනා වූ දෙයකින් පුද්ගලයාගේ අභ්‍යන්තරේ තෝරන්න ගියොත් එතන ලොකු ප්‍රශ්නයක් එනවා. අර සරකාණී සාක්‍යයා ගැන සාක්‍යයා මලාට පස්සේ බුදුරණන් වහන්සේ දේශනා කළා සරකාණී සාක්‍යය තව දුරටත් ආදී වල උපන්න ආයි මේ ලෝකෙ දෙන්නේ නැහැ කියේ. ඕක ආරම්භ වෙනාට පස්සේ සාක්‍ය වංශයේ අයට කොක්කට දාලා hina වෙන්න පටන් ගත්තා. ඵලයල්ලා ඵලයල්ලා ඌව තරම් බැරි වෙන කරපාලා. ඌව තරම් බීපාලා. මැරෙන්න දවස් හතක් අර තියා පළයලම බෞද්ධවත වේලාවට දෙලිම ස්වර්ගයට යවනවා. මු දැන් මේ කාලේ ඉන්නේ නැති කිසිම දුෂ්චර්ය කරලා කමක් නෑ. යවන්න කෙනෙක් ඉන්නේ. ඕන දුෂ්චර්ය කරපෙරි කොරලා ගොල අන්තිමට ගිහින් බෞද්ධවතව හම්බ වෙලාට පස්සේ ඌ යනවා ස්වර්ගයට. ඕන් අමුතු බණ. ඕන් අමුතු වෙලා කියලා කොක්කන දාලා hina වෙන්න පටන් ගත්තා. දැන් මහානාම සාක්‍ය කුමාරයා කියන්නේ සාක්‍ය මයන් අතර ඉරමු සෝවාන් වෙච්ච කෙනෙක්. බුදුන් වහන්සේට මේ අපවාදය කරනකොට ඉවසා ගන්න බෑ. හරි විපේදන. අනේ ස්වාමීනි, සාක්‍ය මෙන්න මේ විදිහට මේ පරසාක්‍ය කියලා කියන්නේ යාද? පරයා කියන වචනේ හඳුන්වන්නේ කොම් කරලා හිතේ තමයි පුළේන්නේ. මේ පරසාක්‍ය දිව්‍ය ලෝකෙ ගියා කියලා මේ විදිහට උභාන්සිය කියනකොට. ඒකට විරුද්ධව මෙන්න මේ විදිහට අපහාදයක් නැගලා hina වෙනවා. කියලා කිව්වේ. නිසා ඉතින් මහානාම මොනවා කරන්නද දන්නේ නැති කෙනා. එයා ඉදින්ට ගියේ කොහොමද කියලා දැක්කේ නැහැ. පරසාක්‍ය ශික්ෂා පූර්ණ කරගත්තේ මැරෙන මොහොතේ. මේපත් වෙලා තමයි හිටියේ. මේවත්දලා හිටියේ නැහැ මැරෙන මොහොතේදී ඒක පූර්ණ වුණා. හැබැයි ඕක මොකද අනික් අයද? මරණාසන්න මොහොතේදී ඇති වෙන චිත්ත ප්‍රහාලියක් මුල් කරගෙන ඔහුගේ ශික්ෂා පූර්ණ වුණා ඉතින්. ඉතාලු දුෂ්චක්‍රයකින් දිවලෝගිය අනිමේ. ශික්ෂා පූර්ණ කරලාමයි. පූර්ණ කළ තැනකදන මරණාසන්න පණාදීන මොහොතේ. මා අදිරු කරපු කෙනෙක් එහෙම යන්න බෑ කියන්නේ ඔන්න ඕක. අර ලෞකික පාපයකට පුද්දලයා මෙල්ල කරගන්න බැරි සත්‍යයක් තියෙනවා. නියම අවස්ථාවට මතු වෙලා එනවා අර කරගත්ත මහපින්. බුදුගුණගරේ, දාම්ගුණගරේ, සංගුණගරේ පැහැදිච්ච චිත්ත ප්‍රහාදය මතු වෙලා එනවා අනිත් සියල්ල දෙවෙනි කරගෙන. අන්න එහෙම ක්‍රමයක් තියෙන නිසා ලෝකයාට තෝරාගන්න බැහැ පුද්දලයාගේ සත්‍යය මොකද්ද. ඉන් ආර්ය ධර්මයේ තුල තිබෙන ගුණය අන්න එහෙම දෙයක්. ඒක සාමාන්‍ය කෙනෙකුට හිතා ගන්න බෑ. පිටින් පේන චරිතේ හිතා ගන්න බෑ. මේ ඕවාගේ අවස්ථාවල් නිසා අපිට පුද්ගලයාගේ මානසිකත්වය තෝරා ගන්නත් බෑ. යම් අවඩක් කරගෙන හිටපු පුද්ගලයාට ආයත සංවරයේ පිළිඳන්ද බැරිකම තියෙන ආනන්තර පාප කර්මයක් කරගත කෙනෙක්. එයාට ආයත සංවරයේ පිළිලා ඉතින් අර්ජිත පරිසුද්ධිය නගන්න බෑ. ඒකාන්තින් අපායට නියත පුද්ගලයෙක් වෙනවා. ඊළඟට බෑ ඒකාන්තින් අපාගත වෙනවා. මේ ආනන්තර පාප කර්මයක් කරපු කෙනෙක්. එහෙම නැති කෙනෙක් ගැන අපිට නිගමනය කරගන්න බැහැ. ඒ බුද්ධිලයාගේ මානසිකත්වය කොයි මොහොතේ සුද්ධ වෙනවද කියලා. ඒ නිසා අපිට ඒක නිගමනය කරන්න බැරි දෙයක් වෙයි. 99ක් මිනිහ මරලා හිටපු අඟුලිමාලට අන්තිම මොහොතේදී අරිහත්ත්වයට පත් වෙන්න පුළුවන් මානසිකත්වය සුද්ධ කරගන්න පුළුවන් හැකියාව මේ ධර්මයේ තිබුණා. ධර්ම ලක්ෂණය එහෙමද? පිටින් බලපුවා අපි 99ක් මරලා අම්මා මරලා ගිහින් ඊට පස්සේ බුදුන් මරන්න පන්නු මේ අපත්ත කරාද? අරිහත් ඵලය පුදුම දෙයක් මේක කියලා හිතන්නේ. ලෝකයා හිතන්නේ ඒක දැකදී. නම් සිද්ධ වුණේ මොකද්ද? ඊට වෙනස් දෙයක්. මේක පුද්දලේකේ තිබෙන්නා වූ බාහිරින් පෙනෙන සිල් දුසිල් දෙකකින්. අපිට ඕක නිගමනය කරන්න බෑ. යම් කෙනෙක් ප්‍රතිපatti පූර්ණිය කරනවා කියලා වතරයකගෙන ඉඳ පුළුවන් බොහෝම ලස්සන. හැබැයි ගැඹුරු ධර්මය අවබෝධයක් තිබුණේ නැහැ. උඩ තිබුණේ වතක් විතරයි. වතක් කරගෙන ඉඳපු වින තිබුණා. හැබැයි වතකින් මතු කරගත වින සසර ගිනාපු පාප කර්ම යටපත් කරන්න තරම් බලවත් නැහැ. මේ වතරයකින් ඉඳලා අවසාන මොහොතේදී සසර කරපු පාප කර්මයක් මතුණා නම් ඒ හේතුවෙන් උහ අපාගත වෙන්න පුළුවන්. වතරයකට ආරිය නැහැ. පුතත්ජනේකට වතරයක් කැගෙන. මේ පුතත්ජනේගේ අවසාන මොහොතේදී එන සිටිවිල්ල මොකද කියලා කාටවත් නිගමනය කරන්න බෑ. නේද? එක හරි බලන්නකයි වතහය ගැත්ත පළියට මං ඉතිරෝම සතර පහේ නිදහසුනා කියලා වචනයක් හිතර ගන්න පුළුවන් කමක් නැහැ යා. නේද? ධර්මාභෝධයක් ලබාගෙන යම් කෙනෙක් ඉතිරියන. ඌට එහෙම වදා තිබුණෙත් නෑ. සමාලාරු පව කරන ආකාරයෙන් ලෝකෙට පේන්නත් හිටියා. එක එක දුස්චරිත දැක්කා. නමුත් ඔහු කරගත් සුද්ධතාවේ අවසාන මොහොතේදී අර සියල්ල අභිවාන කියලා දෙවෙනි කරගෙන පළවෙනි විලා එනවා අර ඇති වුණ චිත්ත ප්‍රහාදින් නම් ධර්ම ප්‍රහාදින්. එහෙම වුණත් මොකද වෙන්නේ? අර කොහොම පවුපැත්ත අහ කරලා අර ධර්ම ප්‍රහාදින් උහු සුගතියට යනවා. දැන් ලෝකයාට හොයන්න බැහැ. සිල්ලු සිල්ලුනි යථාර්ථේ හොයාගන්න බැහැ. මේ වගේ අපි දැනගන්නත් ඕනේ. අපි නොදන්න පැත්තක් විවර්ෂණය කරන්න බැහැ. බුදුරජාන් වහන්සේ දේශනා කරන යම් කිසි පුද්ගලයේ පිළිවඳව පුද්ගල විවේචනයක් කරන නම් මා හෝ මා සමාන කෙනෙක් හැර කරන්න බැහැ. නම් බුදුන් අසම සමන මා සමාන කෙනා කවුද බුදුන් සමාන කෙනා කවුද තවත් ලෞත්‍ර බුදුන් වහන්සේ නමක් ඉතින් අන්‍ය කෙනෙකුට පුද්ගල විවේචනයක් කරන්න අයිතියක් නැහැ හැකියාව පුද්ගල විවේචනය කරන ලෝක සත්‍යය බාහිරින් පේන ටිකක් අල්ලගෙන ඉතින් බාහිරින් පේන ස්වභාවයයි අභ්‍යන්තර ස්වභාවයයි ඔක ලොකු වෙනසක් තියෙනවා මහා කම්ම විභංග සූත්‍රය කියන සූත්‍රයේ හොඳට පැහැදිලිව දේශනා කරලා තිනවා ඔය වෙනස සිල් සැකයින් බොහෝම ගුණවන්තව ඉඳපොයි අපාගත වෙන්නේ ඉවිනව දැකලා තිනවා අසත්පුරුෂය වගේ හිටපුවයි දිවුර යනවා දැකලා තියෙනවා සුභතිය යනවා දැකලා තියෙනවා. ඒකට හේතුව තෝරාගන්න බැරි ලෝක සත්‍යයේ මේ නිසාම යම් දිවැසකින් ඔබ තෝරන්න ගියොත් දිවැස් කියලා කියනවා. පව් වල විපාක නැහැ ඒක බොරු කතාවක් මම දැක්කා මෙච්චර පව් කරපු එක දිවි ලෝක යනවා. ඒක මම හොඳට දැකපු අත්දැකීමක්. ඒ නිසා මම නිගමනය කරනවා වගේ අත්දැකීමිට පව් කෙරුවාට පව් නැහැ. මෙන්න මෙහෙම දෘෂ්ටියක් ලෝකෙට දෙනවා. මොකද හේතුව? ඔහු දන්නේ ඔහු අවසාන මොහොතේදී කිවඳු දෙයක් හරිගෙන සුභතියෙදී. ඔහු ඉදයින පව කර කර හිටවු මිනිහා සුභතියෙදී ගියා නම් පව කියලා දෙයක් තියෙන බෑනේ කියන නිගමනෙට පයි. හොඳ වෙර පින් කරගෙන හිටව පුද්ගලයා. දුගතියට යනවා දකින්න අර දිවැටි. දැක්කරම පස්සේ නිගමනය කරනවා කොච්චර පින් කරලා පින් වල පින් විපාකද. මම දැක්කා මෙච්චර පින් කරම හිටපු එක අපාගත වෙනවා. ඒ දිවැටි න්‍යාය කරලා කියනවා. පින් කෙරුවට පින් නැහැ. ඔය තවතුරුත්‍යක් ලෝකෙට නැහැ. මේක දැක ගන්න බැරි නිසා තමයි ලෝක සත්‍යය අපන් දෘෂ්ටියට බහින්නේ. ඒ අවසාන මොහොතේ ඔහුගේ මනසට පින් කරගෙන හිටපු එක නාන. පාපේට හේතු වෙන්නව කාරණයක් ඇදිලා ආවොත් එහෙම. ඒ හේතුවෙන් ඔහු අපාගත වෙනවා. ඔහු කරපු පින් වලට ditta dhamma vedaniya වගේ යකිලි යහපතක් ලැබුවා නේද? ඒ දිගේ යත් බැවි ලැබෙනවා. කරපු පින් වලින් ඔහු අපාගත වුණා නෙවෙයි. කවදා හරි ඔහුට ඊළඟ මතු භවයේ ඒ පිණි යහපත කරන්න හේතු වෙනවා. ඒක එහෙම හිතී දෙනවා. කරගත පාපයක් තිබුණා නම් ඒ පාපයෙන් ඇදිලා යර අපාගත වුණා. පව කර කර හිලෝ බුද්ධලි. අර වගේ අවස්ථාවකින් අවස්ථාව ලැබිලා දෙවිලෝ උපදිනු. පවෙන් දෙවිලෝ උපදිනා නෙමෙයි. ඔහු ධිට්ඨ ධම්ම වේදිනිය වශයෙන් මෙලෝ වශයෙන් ඒ යපි පවක් කරගත්තා නම් පාපේ තනකුලවන් නා විපාකයක් මෙලෝ දිවිනේ හරිය වින්දා. හැබැයි ඉතුරු හරියේ බදු කවදාහරි භවයකින් ඵල දෙන්න තැන්පත් වුණා. ඒ පවට විපාකයෙන් ඔහු මිදුන්නේ. හැබැයි එදා ඒ දිදී දෙව්ලෝකයට මතු කාලයකදී සැරිසරාගෙන යන වෙලාවට ඕක ඇදිලා ඇවිල්ලා ආයි අපාගත වෙන්න පුළුවන් ඒකේ. මේ මේක දකින්න බෑ ලෝකයාට මේ ඉතාලම හියුම් තැනක් නිසා. ලෝක සත්‍යය පව කරලා දිව්‍ය ලෝකයෙන් දකිනවා පින් කරලා අපාය යනයි දකිනවා. එහෙනම් මේ පින් පව වලින් දිව්‍ය ස්වර්ගයත් අපායක්ම ලැබෙනවා ඇති වෙනවා කියන එක. යනවා කියන එක. අපි පිළිගන්නේ නැහැ කියලා පින් පව විශ්වාස කරන්නේ නැහැ කියන සත්‍යෙට බහිනවා. මෙන්න මේකෙන් තමයි දසවස්තුක මිත්‍යා දෘෂ්ටි හදගන්න හේතු වෙන්නේ කියලා පෙන්නන. ඒකට හේතුව. නිකම්ම හදගත්තා නෙමෙයි. කොහොම එකක් දැකලා අතම හැවටුණා. ඇත්ත හොයාගන්න බැරුව. පව කරපු කෙනා දිව්‍ය ලෝකෙ ගියාම පව කරලා දිව්‍ය ලෝකෙ යන්න පුළුවන් බා අපි දැක අපි අත්දැකීමම තියෙනවා. එහෙනම් පව් වල විපාකයක් නැහැ කියන බොරුව. පින් කරලා අපායන් එක්කන දැකලා කියනවා. පින් පව් නිසා නෙමෙයි දිව්‍ය ලෝකෙට අපායට යන්නේ මෙන්න මොකක් හරි හේතුවක්. ඒක ස්වභාවික හේතුවක් වෙන්න ඕනේ. පින්පව් දෙකින් නම් මේක වෙන්නේ නැති බා අපිම අධ්‍යක්ෂා කියලා ඔය කාරණේ ඔහොම කියනවා. අර අවසාන මොහොතේ චිත්ත ස්වභාවයට බලපාන බලපෑම දැනගන්න දිවැසින් බෑ. ඒක බුදු වැසින් දකින්න ඕනේ. ඒ නිසා තමයි කිව්වේ පුද්ගලයේ ක්‍රියේජනය කරන්න යන්න එපා. ඒකාන්තයෙන්ම අපාගත වෙනවා, ඒකාන්තයෙන් දෙව්ලෝ යනවා. එහෙම කියන්න බෑ ලෝකයාට. ඒක ලෝතරා බුදුරන් වහන්සේනවා වගේ මහා කර්ම විග්‍රහය වලින් දකින්න එක. මහා කම්ම විභංගයෙන් දකින්න. මේ මහා කම්ම විභංගේ කිසිම සාකේවිත නැහැ. එනිසා මාහෝ මා සමාන කෙනෙක් හැර පුද්ගලයේ ක්‍රියේජනය කරන්න යන්න එපා කිව්වා. මේ වගේ අපි දකින්න ඕනේ. පුද්ගලිය පිටින් නොයෙක් දේවල් වැරදි වැඩ කරන හැටි පේනවා. නමුත් මේ අවස්ථාවේ ඉක්ම ගිහිල්ලා ඊළඟ අවස්ථාවේ මහා පාරිශුද්ධියට පත් වෙන්න පුළුවන්. ප්‍රඥාව මුල් වෙනවා හැම දෙකේම. සද්ධා, සීල, සුත, ත්‍යාග, ප්‍රඥා කියන මේ වෙන. ප්‍රඥාවම අග්‍රයි. මේ ලෝකයේ තියෙන මල් අතර දයාසමන් මල් අග්‍රවාදී. සද්ධා, සීල, සුත, ත්‍යාග, ප්‍රඥා කියන මේ කාරණා පහ අතර ප්‍රඥාවම අග්‍රයි කියලා දෙන්න. යම් කිසි ඖෂධ අතරින් හත් හඳුන් අග්‍රයි. ඒ වගේ සද්ධා, සීල, සුත, ත්‍යාග, ප්‍රඥා අතර ප්‍රඥාවම අග්‍රයි. ප්‍රඥාව පුද්ගලයාගේ ප්‍රඥාව කියන්නේ අභ්‍යන්තරයේ පිටවු දැනීමක් නුවණ. බාහිරින් පෙන්වන්න ආව ඔක්කොම අක්‍රීයතාවයන් හරි සීල සීලිය ඇති වෙන කලකිරු. ඒවෙන් තමයි අර අසංගරප්පයක් දකින්නේ. ප්‍රඥාව කියන එකේ අසංගරප්පය ඇසේ ප්‍රඥාව යහැඟිලා තියෙනවා. නම ප්‍රඥාවෙන් යමක් කරපු නුවණින් තේරුම් ගත්ත කෙනෙක් ඇත නම් ප්‍රඥාව බලවත් වෙන අවසානයේ ප්‍රතිඵලය වශයෙන් ඒක ඇහිලා එනවා. ඒක දෙවෙනි කරන්නේ දැන්. ශ්‍රද්ධාව, සීලයට, සුතේට, ත්‍යාගයට දෙවෙනි කරන්න බැරි එක ප්‍රඥාව. නැ ප්‍රඥාධිකයාගේ ශ්‍රද්ධා සීල සුත ත්‍යාග වෙනස් වෙලා පේන්න පුළුවන්. හැබැයි ප්‍රඥාවන්තයා නිසා අවසාන මොහොතේදී යයි ගන්නවා ප්‍රඥාව. ඒවා පිළිගන්නේ නැහැ පුළුවන්. දැන් මේක ප්‍රඥාව කාර්ය වැඩි ප්‍රඥාව කාර්ය අඩු කියලා හොයන්න ලෝකයට බෑ. ඒක බුදුරජාන් වහන්සේගේ ආසයන් සයත් ඥානෙ, ඉන්ද්‍රිය පරෝපරියන්ත ඥානෙ මේ ආදී ඥානයට ගෝචර වෙන්නේ. ඒ ඥානෙ අනික් කෙනෙකුට නැහැ. දැන් පුද්ගලයාගේ ප්‍රඥාව මහිමේ අඩු වැඩි බව සිල්දු සිල් වලින් හොයන්න බෑ. මේක ඉතරක් මේක හැටි. එක්තරා භික්ෂුන් වහන්සේ නමක් දෙයමක් ගියා වස් කාලයක වස්වසන. ඊළඟට එක භික්ෂුන් වහන්සේ නමක් සෑ දවල් දෙකේ සෑ නිදිමරමින් මාර්ගය වලනවා. හීතල ගිනි ගොඩක් ගහගෙන ගිනි තපිනවා. අර හාමුදුරුවෝ එකක් කරන්නේ දවල්ට සමන්ත හිතුලලා කොමුණ හරි කරනවා කාරවා පේන්නේ නැහැ කොරණ එක. නිකන් ඉනවා වගේ වෙන්නේ. හොඳට බුදියා ගන්න. එළි වෙනකම් බුදි. ආදී රකින්න එක නම් විදකලා. මේ ශාසනයේ මහණෙලා ප්‍රමාද වී ඉන්න පුද්ගලයා සෑදීසේ බුදියා ගන්නවා. මම නම් ඇහැලයි තමයි කටයුතු කරගෙන යනවා. වත් කාලේ අවසන් වුණා එක මම කියන්න බුදුරයන් වහන්සේට කරු ගනේ. මෙහෙම දෙකේ කිනි දවතාවා සිල් රකින්න. ඔහොම කළේ වෙලා දෙන්නම ආසානෙ දිගේ නම් අර කිනි සැපේ කෙනා ගිහලා බුදුරයන් වහන්සේට කියනවා ස්වාමීන් වත් කාලේ මම ජීවත් වුණේ මෙන්න මේ ක්‍රමයට. මාසෙක ජීවිත අනිවිස්සුව මෙන්න මෙහෙමයි හිටියේ. බුදුරන් වහන්සේ කාරණේ දැකලා කියනවා මෝඩයා කිනි දැකලා තමයි හිටියා ඥානවන්තයා තමයි වැඩේ කරගත්තා කියලා. දැන් මොකද වෙලාදී? මෝඩයා තුන් මාසයක් කිනි දැක්පා. ඥානවන්තයා නිහඬව තමයි වැඩේ කරගත්තා. දැන් ප්‍රහඳා කලේ කාට? කිනි දැක්පා මෝඩයා. උඹ අනුන්ගේ වහෝ වෙයි හිටියා. උඹ නිල්වන්ත කියලා හිටියා නේද? මෙහිට දුවසේලා තිබුණා එච්චර කල්. අනිකාගේ අඩුපාඩුව හිතේදා හිත දූෂ්‍ය කරගත්තා ඒක. උඹර හිල් වැඩුන්නේ නැහැ. ඥානවන්තයා මොකද කරන්නේ? තමාට ලද අවස්ථාවකදී ධර්මානුකූල ජීවත් වෙලා ඒ නිදහසේ ඉඳලා තමා වැඩි කරගන්න. එයා අධ්‍යාත්මිකවත් වෙලා. උඹ තව හිරෙක දැනනවා. උඹ මහා හොඩියෙක් නේ කියලා උන්හාසේ නිකරු කර. දැන් බලන්න මේ කොහොමද විශේෂ අපි කොහොමද හොයාගන්නේ ඒක. දැන් පිටින් කෙනෙක් ගිහින් බැලුවා. අනේ සීලවන්ත ගුණවන්ත එකම විසුණුහාසේ රැඳිසි කිනි දැබදරව භාවනා කර කර ඉන්නවනේ. කීතර ගිනි වලක් ගහගෙන හරි. ආර ක්‍රේන දාසත්වරයා ගිහලා හොඳට බුදි. ඔබට මහාන බුදි. පිට මිනිහත් බයින කාද. අර හොඳට බුදියා ගත්තම තමයි බයින. වර්ණා කරන්න කාද. ආර ගිනි දැර තම ඇහැරලා ඉඳගෙන ඉඳි කරන වර්ණා කරනවා. ඇත්තම ගන්න. ඒක මොලිය. අනිත් එක නෑ නෑ මන්ද ප්‍රඥාවන්ත වැඩි කරගන්න. ඒ කියන්නේ මේ දුර්වලව ඉඳ කිනවා නෙමෙයි. වැරදි වැඩ කරන්න කියනා නෙමෙයි. මේ ප්‍රඥාවේ වෙනස වෙන්නണ്ടයි මේ කියන්නේ. නැ ප්‍රඥාවන්තයා හොයාගන්න බෑ ප්‍රඥාවන්තයාගේ වැඩ පිළිවිල හොයාගන්න බෑ ප්‍රඥාවන්තයා ආරි මාර්ගය වලන්නේ කාර්යවත් වෙන්නේ නැති ක්‍රමයකට එයා භාවනා කරනවා නැද්ද කියලා හොයන්නත් බෑ ප්‍රඥාවන්තයා යමක් දිහා දකිනකොට පිරිමිහෙක් බලා ඉන්නේ වෙනස් විදිහකට. ප්‍රඥාවන්තයාගේ ප්‍රඥාව පළවෙනි නිසා. ඒක දෙවෙනි කාණිකක් නැති නිසා. එයා විවිධාකාරයෙන් දකින්න පුළුවන්. දැන් ප්‍රඥාවන්තයා අපිදි ප්‍රියමනාප වස්තු අධ්‍යය හුඟාකේවා බලා ඉන්න පුළුවන්. ඕක දකින්න අනික් විනිය කාමයන්ට අසංවර වෙලා ඇස් දෙක කාම වස්තු අධ්‍යය යොමු කරගෙන ඉන්නවා. කොහොමද? කො සංවරස්තු. කොච්චර හරි වර විට බලවලා ඉන්න. ලස්සන හොයනවා. කාම සුන්දරත්වයන් හොයන්නේ අරක ඉන්න අර පේන්නේ නැතර ඒ වගේ එකක් කරක කරකෝ ඉන්නේ. දැන් පිටින් පේන විනිය මේක කියේ. ප්‍රඥාවන්තයා වෙන ක්‍රමකින් බලන. අර කර්ණ රූපේ ලස්සන. අනික් කෙනාද අර වයසක රූපේ. අර ලස්සන කෙනේ ඉඳලා කැත වෙලා ගින් අරයන් කැත වෙලා තියෙන්නේ. එයා එහෙම එකක් හිත හිතයි මේ බලන්නේ. එයාගේ හිතවිල්ල දකින්නේ නැහැ. එයා වළන සංඥාව, ධර්ම සංඥාව අනික් කෙනා දකින්නේ. අනික් කෙනාට පේනවා ඇහැ කරකෝ කරකෝ එක එක දිහා බල බල ඉන්නේ. දැන් එයා ප්‍රඥාවන්තයා මොකද කරන්නේ? එයා වළන ක්‍රමයේ අනික් අයට පේනවා. එයා වළන අර කෙටිය දැන් කලු. අර කෙනා කෙටිය ඉදිලා. අර කලු වෙච්ච කෙනාටත් මතුවර හිතින ওই ඩිගෙන ඉන්නේ. එයා ඒ જાතියෙන් බලන්නේ. දැන් එයා බලන්නේ ධර්මයක්. දැන් ඔබ දකින්නේ කවුද? සමහරවල් ඔය ලස්සන සුන්දරයි කියලා හිතාගෙන ඉඳිහා බල බල අනිත් පැත්තේ බලනකොට ලෝකේ අසාරයි. මොනවද අල්ලන්න තියෙන්නේ? කොච්චර තරණෝ හිටියත් අර සතේට බත් වෙලා වෙනසින් එකනේ. මොකද්ද තරණ බව තියනාගේ? හරයක් නැහැ. එයා බලලා බලලා අහක බලන්න පුළුවන් ඔය අදහස. ප්‍රඥාවන්තයා නිවන් දැක. ඕක බලහිර වනික් මිනිස්සේ එයාට දුස්තිල් දැක්කේ. දැන් කවුද දකින්නේ? දැන් මේ වගේ ලෝකේ අපිට හොයන්න බැහැ මේ බාහිර චර්යාසතාවකින් බුද්ධිලාගේ තිවිදුසෙයි. මේ තිවිදුසෙලි මයින්ඩ් යන්නේ නැති අපිට කරන්න බැරි ඇදී බුදුහා වෙන හසේ නමක් කරන වැඩි කරන්න යන්නේ නැතුව අපි වැඩි කරගන්නවා. ඉතින් අපි යම් චිත්ත ප්‍රසාදයකින් දානයක් දුන්නා මම දානයක් දුන සංගරත්නේ. උන්වහන්සේ සංගරත්නේ දැක්ිනා පරිභෝග කළ වැඩ කරගන්නවා. උන්වහන්සේ සංගරත්නේ දැක්ිනා අසත්පුරුෂී කුසීලෙක් නා. සංගයාර පූජා කරපු දෙය කාලා උන්වහන්සේ විනාශ වෙනවා. එයා විනාශ වෙයි. මට මොනවා කරන්නේ? ඒ දෙක.
අභ්‍යන්තර
චර්යා ධර්මයෙන් උදස්සන
ප්‍රඥාවෙන්
දෙපොල්ස අරපේ ලබන. ඒක ඒ පුද්ගලයා. පුද්ගලයා. ඔව්. නමුත් මේ රජ්‍ය දැන් දිනන්නේ එයා ප්‍රඥාවෙන් දකින්න හැකියාවක් නෑ. ප්‍රඥාවෙන් දකින්න කෙනා දකින්නේ තමන්ගේ ප්‍රඥාවෙන් තමන් දකින්නවා නිකන්. ප්‍රඥා ඉන්ද්‍රියේ තියෙන අඩු වැඩිය බලන්නේ ලෝකේ අවුදුර. ඉන්ද්‍රිය පරෝපරියන්ත ඥාණයෙන් ඒක දකින්නේ. මොකද ශ්‍රද්ධාව මෙච්චරයි, සීලය මෙච්චරයි, සුප්‍රේම මෙච්චරයි, ත්‍යාගය මෙච්චරයි, ප්‍රඥාව මෙච්චරයි. මෙන්න මේ මට්ටමම හුගේ තියෙන්නේ. ඒ නිගමනය කරන්න පුළුවන් ඉන්ද්‍රිය පරෝපරියන්ත ඥාණයේ තියෙන ලෝකේ අවුදුරට පමණයි. ඒක ක්‍රියාකාරීත්වයෙන් මයින්ද පුළුවන් එකක් නෙමෙයි. ඇහෙන් බලලා මයින්ද පුළුවන් එකක් නෙමෙයි. කලින් අහලා මයින්ද පුළුවන් එකක් නෙමෙයි. ඇගර දැනෙන එකේ මයින්ද පුළුවන් එකක් නෙමෙයි. ඒකයි කාරණය. ඉතින් ඒ නිසා අපිට තියෙන්නේ මොකක්ද? අපේ තියෙන ප්‍රඥාවටම අපි හොයා ගන්න ඕනේ. ඇයි මම බලන්නේ? මම බලන්නේ මොන අර්ථයේ? තමන්ගේක තමන්ට හොයා ගන්න හැටි. ඒක අනුගේක නෙමෙයි. දැන් මගේ ජීවිතය මොකද්ද? මගේ ශ්‍රද්ධාව මොකද්ද? මගේ ත්‍යාගය මොකද්ද? එතන මගේ සුත්‍යය මොකද්ද? මගේ ප්‍රඥාව මොකද්ද? කෙබඳු ආකාරයෙන්ද සමාග සමාග්‍රී විමර්ශනය කිරීම. ඒක දැනගන්න පුළුවන්. අනුංගික බලන්න ඉන්ද්‍රිය පරෝපකාරී ඥානෙ අපිට නැහැ. අපි තමන්ගේ බලා ගන්න මගේ ශ්‍රද්ධාව ගැන තමන්ට විමර්ශනය කළොත් මගේ ශ්‍රද්ධාව මෙච්චරයි. මගේ පැහැදීම මෙච්චරයි. මගේ විශ්වාසය මෙච්චරයි. මගේ සීල ගතිය මෙන්න මේ ගතිය අසංගතයි. මේ තින් මං හනවලා. මගේ දැනුම මේ දහස් දෙනව මට තියෙනවා. ධර්මානුකූලව මට මේක තේරුම් ගන්න පුළුවන්. මගේ ත්‍යාගය වුණේ මම මේ තරමේ දේවල් අත්හැරලා ඉන්නේ. මන්ට වැසුරු කරන්නේ මෙන්න මේ පොලිටික විතරයි. ඉතින් මං තා මේ ලෝකේ දේවල් අල්ලලත් නැහැ. භාර්යාව අල්ලලත් නැහැ. මම බාහිර මේ දේ අල්ලලත් නැහැ. හැබැයි මං තා මේ රස තෘෂ්ණාවට ගන්න මේ රස තෘෂ්ණාවයි මේ කයිත ඇතින් සුවය බලයි මම මේ ටික බොනවා. මල්ලගේ තියෙන ඔච්චරයි ඔකේ දරේ මට අරගන්න තියෙනවා. එයා ඒකේ තියෙනවා එයා ඒක විතරක් ගන්න. දැන් එයා දන්නවා එයාගේ තියෙන චලු මාරුව තියෙන පොඩ්ඩක් බීලා ඉතින් සන්තෝෂ වෙයි. අනිත් බාහිරියවල් ගොනම එයාගේ නෑ කියලා එයාගේ ප්‍රඥාවෙන් එයා දකිනවා. එහෙනම් මම කොහොම හරි කොයි මොහොතක හරි ඕක අරගත්තා. ඉදිරි අරගෙන තිබිච්ච එක. අරගන්න අඩු වෙලා තියෙන්නේ. චාරයන් හතක් ආ බ්ලොගෙරි විජේ බීපී. කොයි මොහොතක හරි ඕක අරගෙන එයා සුද්ධ නැහැ. වෙන මට රාගයක දේකුත් නෑ. වෙන මට ගැටෙන්න දේකුත් නෑ. මං කවුරුත් එක්ක ගැටෙන්නේත් නෑ. ගැටෙන්න හේතුත් නැති වුණා. මට මේ පුරුදු කරගෙන ආව වෘත්තයක් තරන්න බැරුව මට මෙච්චරයි තව තියෙන්නේ. එයා එහෙම දැක්කොත් එහෙම. මොහොතක් ගන්න එයා කල්පනා කරා මේක ආදීනව සාහිත්‍යයි. මේකත් මං අරගන්න ඕනේ. ඒක අරගන්න බැරි මොකද? හය පුරුදු කරලා තියෙනවා ඒකට. හැරගන්න බලාපොරොත්තුෙන් ඉන්නවා. මේ කාය පුරුතුලයා තියෙන්නේ කාය ප්‍රාණවත් තියෙන එක. ක්‍රමක්‍රමෙන් ගිලා මරණාසන්න මොකද කියන්නේ? ඇසයි කනයි දිවයි නාසය ශරීරය මැරිලා. දැන් කාය ප්‍රාණවත් නැහැ. කායින සාධි විච අසහනෙට දැන් තීච මාගිය වෙහිලා ගියා. හිත ප්‍රබෝධම. දැන් කාය නිසා හැරගන්න බැරි විදිහට පුරුද්ද. අවසාන මරණ මොහොතේ නිකම් හැරිලා ගිහින්. එයා තමයි අරගෙන තිබුණේ එච්චර අනිකවාදී මේ අනික අරගෙන තිබුණේ. මරණාසන්න මොහොතේ අරගෙන නිකම් හැරිලා යනවා. දැන් මේක ක්‍රමයක්. දැන් අපි හිතමුකෝ යම්කිසි කෙනෙක් ආහාරයට හරි කෑදරයි. දැන් කෑදර මානසිකත්වයෙන් නිසා බොහෝට තියෙන දූෂිතතාවයක්, මානසික දූෂිතතාවයක් තමයි මනසට කෑදරකම ඔයාලා දෙන්නේ. හැබැයි මං දේපොළ මට ඕනෙත් නෑ. ඉඩ කරා මට ඕනෙත් නෑ. මං අමුදර දරුවන් ගැලිලක් නෑ. ඒ වුණාට මට මේ මාස්තික ගන්න දැන් නම් මෙන්න මේ කජු මහලුව ගන්න මෙන්න මේ යාතිය ගන්න මට හරි ආසයි ඒක නම් මට අත්හැරගන්න බෑ. ඔහු ඔතන ඉන්නවා. හැබැයි වැඩක් නෑ මේක. මේක හරියක් ඇටි එකක් නන්නේ මේ වුණාට මට රස දුරුසාවි විදිහට බෑ. ඔහු ඕක හිතේ ඉඳී. වැදීමක් ඇතුව මට කන්ද බෑ. දැන් එයා එහෙම හිතේ ඉන්නවා. මොකද මේ කයට හදාගත්ත පුරුද්ද. ඒකත් අරගන්න බැරුවයි මේ කය කුලප්පු වෙන නිසා හිත කුලප්පු වෙන්නේ. මරණාසන්න මොහොතේ පත් වුණාට පස්සේ කය කුලප්පු කරන එක එහෙකන් දිනාසේ හැටි වැරෙනකොට විතරක්. මන වැරෙන්නේ පස්සේ. දැන් තමයි කුලප්පු වෙලා තියෙන්නේ විචාරින්ද හේතුව ඉවරුණාට පස්සේ. ඕන් දැන් ගානක් වත්නේ. දැන් අපිට ඔයාට එහෙම හිදී. හැදුනා බලිය යටි කරන්නේ. එච්චර කාල රහත කවුවා දැන් බත් වේනකොට අප්පිරියයි කියේ. මෙලොව දකින්න තියෙන එක. එයා කැමර දිවිච්ච ආසාව අතරී විදර්ශනා කරලා නෙමෙයි. බඩේ අජීර්ණියක් හැදිලා ඉන්න කැමක් පිරියයි ගන්න. දැන් යාර ඕනකම තිබුණා. කැම ප්‍රිය කරන් තිබිච්ච කැදරකම අතරගන්නේ. දැන් මොකද කරන්නේ? බඩේ අජීර්ණිය වැඩි වෙලා කැමක් ගියා අපෝච්චියේ මට සුවද ඉන ඉතන අසුවද තමයි. දැන් නම් අපිරියයි. අර පළේ. මේ බඩේ අමාරු හොද වෙලා හිටන් මිනිහා නිරෝගී වුණාට පස්සේ ආයි ගෙනින් කඩ ගෙනින් ගියා මං ආයි කැමති කියන්න පුළුවන්. නතර බඩියාජින් නිහරි කියලා ඉන්නේ හැදෙන් ප්‍රිය කාටද මොකද උනේ අර ඉස්සෙල්ලා අරගන්න බැරි වෙච්ච ප්‍රියභාවේ ප්‍රියතාවේ නිකන් ඇරලා ගියා නේද බඩියාජින් මෙහිඳ දැන් ඔයලාම අලුත් මොකද වෙන්නේ ඔයාලගෙන් දිවි නෝකද අත් අරගන්න බැරි වෙච්ච කෑදරකම බඩියාජින් නේ සම්බන්ධ වෙනවා අත් අරගන්න ඒ කෑදරකම නැතුව වලු තව අල්ලගත්තේ කොහෙද නෑ උඩ කොහෙද යන්නේ දැන් අවසාන මොහොතේ කෑදරකම නිසා හදාගත්ත චේතනාව තියෙනවා. ඉතින් ඔහු ඒක නිදහස. ඉතින් බඩියා කියන්නේ හැදිච්ච එක වාගේ. මෙයා ඇඟ නිසා හදාගත්ත හුරු පුරුදු තිබිච්ච. කය මැරෙන වෙලාවට ඉවරයි. ඒ නිහත ඒ කියන්නේ නේද? දැන් කයේ අවශ්‍යතාවයන්ට අඩුපාඩු නිසා හටගන්න ආසාවල් කියන ඒවායි. තෘෂ්ණාව කියන්නේ දෙක. දැන් මේක තෝරාගන්න බැරි නිසා හුඟ දෙනෙක් තෘෂ්ණාවට හැවටෙනවා. සියලු ආසාවන් තෘෂ්ණාව කියන. තෘෂ්ණාව කියන්නේ ඊට වඩා වැඩි ගැඹුරු පැත්ත. බුද්ධියගේ ආසාව කියන්නේ තව පැත්ත. කායික ඕනතාවයන් නිසා බුද්ධියට විවිධාකාර ආසාවන් එනවා. ඒක කාය සම්බන්ධ වේදනා. ඒ කියන්නේ කායික වේදනා. මනස සම්බන්ධ ආසාවන් තියෙනවා. ඒක මානසික වේදනා. මනසේ ආසාවන්ට කය ලෙඩ වුණාට මනස ලෙඩ කරන්න බෑ. කායික ආසාවන් මනසට දැනෙන්න පුළුවන්. ඒදව ඒකට පිළිමෙන්දක් පුළුවන්. හැබැයි කායික ආසාව කියන එක කය තියෙන කන් තියෙන එක. කය වැහැරලා ගියාට පස්සේ කායික වශයෙන් එන ආසාවට දැනක්. හැබැයි මනසට ගහගත් ආසාවක් තිබුණා නම් කය වැහැරලා කොච්චරලා ගියත් මනස කුලප්පු වෙනවා. ඒ ආසාව ලකු. අන මානසිකව බැඳුන එකේ තමයි සංහාව තියෙන්නේ. කායික ක්‍රියාවලියේ නෙමෙයි තණ්හාව තියෙන්නේ. දැන් මදුරුවේ කනවා. අපි කහනවා හයිද? මොකටද කැවි? හනීපෙන්න. දැන් මදුරුවේ කාපු කැවිවේ නැන්නේ මදුරුවේ කෑවේ නැන්නේ නේ කහනවා. ඔරේ ප්‍රශ්නයක්ද? එහෙනම් හිතේ තිබිච්ච කන්න ඌ මදුරුව කෑවත් නැත කහ ගන්නද? අනේ හිතේ තියෙන ආසා එකක්. ඒක තමයි තණ්හාව කියන්නේ. උපාදානයේ තියෙන්නේ ඒක. ඒක වෙන මාංශයක්. තණ්හා උපාදාන හැදෙන්නේ. ගති අවශ්‍යතාවයන්ගේ ක්‍රියාකාරීත්වය කියන එක ගතට අවශ්‍යතාවය. ඒක ගත තියෙනකන් තියෙන එක. ගති අවශ්‍යතාවයන් යම්කි සංවර කරගන්න එක. ඒක සංවර සුද්ධිය කියන එක. ඒක ප්‍රඥාවේ ක්‍රමයක් නෙවෙයි. ඒකට අවශ්‍ය කරන්න ආව සංවරත්තේට අවශ්‍ය උපක්‍රම විදිහට තත් සංවර කරගන්න එක ලෝකයේ තත්හපතයි. තමන්ටත් එහපතයි. ගත නිසා හද ගන්න ආසාවලු දැවීමට හේතු වෙනවා. දැවෙනවා දැවෙනවා දුක සහිතයි. ඒ දුකේ නිදහසෙද බුලන් ගත සංසිඳුනා. ඉහත්ම දුක විහිමේ බලාපොරොත්තුෙන් ගත සංසිඳුව ගන්නවා. තණ්හා උපාදානයන් කියනවා හිත හා සම්බන්ධයි. මොකද විචිත්තතාවයක් එහෙම තියෙනවා. අනේ අයි ස්වාමීන් නැත්තේ. මට ලොකු විචිත්තතාවයක් තියෙනවා. ඒ මොකක්ද නිසාද? සීලේ නිසාද? නෑ නෑ එහෙම එකක් නෙමෙයි. මට ඉතින් හොඳ සමාධියක් තිබුණා. මට ඉන්න පුළුවන් සමාධියට පත් වෙනවා ඊට පස්සේ හුස්ම වැටෙන්නේ නෑ කියලා. හුස්ම ගන්න අවශ්‍යයක් නෑ. ඒ තරම් නිච්චලයි. ඒ කාලේ එහෙම තිබුණා නම් දැන් මේ වයසට ගිහින් මට ඒ තත්ියේ නෑ. මට දැන් එකට සමාදින්න බෑ. ඒ සමාධිය මට දැන් නෑ. මෙච්චර වත්තන් සමාධිය නැති වුණා කියන්නේ මට හරි දුකයි. ඒ මහාන ඔය සමාධිය මොනවා කරන්නේ? ඔය ප්‍රඥාව තිබුණා හොඳට බෑ. ඔබ වැඩි කරගන්න. මේ මහාන මේ ඇස ගැන කන ගැන නාසය ගැන දිව ගැන කය ගැන ඔබට මොකද හිතෙන්නේ? මේක නිච්චද අනිච්චද? භාමිනී එක නම වැටෙන එක අනිච්චයි. යම කනිච්චයන් දුකද සැපද? ඒක දුක. ඒකත් අර හොඳට වැටෙනවා. එහෙනම් ඒක සාරද අසාරද? මමත්වයෙන් ගන්න සුසියක් ඔගේ තිබුණා. ඔය නෑ එහෙම එකක්. ඔය ටික දී දී ගන්නද? උන්වහන්සේ විනෝම් පෑවම විතර අරි හතරවත් වෙලා සතර ගමට හිටියේනේ. අන්න සමාධිය මොකද? ඉහාත්ම සුඛ විහරණය. ප්‍රඥා මොකද? සතර ගමන කෙරවර කරගන්න. මේ සතර ගමන කෙලවර කරගන්න අවශ්‍ය වෙන්නේ සමාධිය නෙමෙයි ප්‍රඥාව. සමාධිය පසුතලිය කරගන්න. ප්‍රඥාව පහල කරගත්තට පස්සේ. අර සමාධිය විඳිලා ගියා. ප්‍රඥාව විඳින්නේ නැහැ. අන්න ඒකයි තියෙන වෙනස. ලැබුව අවබෝධය නැති වෙලා යන්නේ. කායික දුක විහිරෙන්නේ නැති වෙලා සමාධිය විඳිලා යන්න පුළුවන්. සමාධියට අවශ්‍ය පහල ගන්න නැත්නම් සමාධිය නගන්න බැහැ. හැබැයි ප්‍රඥාව කියන්නේ තව තියෙන පහසුකම් හෝ අපහසුකම් පිට ලැබිච්ච එක නැති වෙන එකක් නෙවෙයි. ලැබුණු අවබෝධය නැති වෙන්නේ. කායයේ දැනෙන ස්වභාව, සුව ස්වභාව ඒව නැති වෙන්න පුළුවන්. හැබැයි ලැබුණ ප්‍රඥාව කියන එක නැති කරන්නේ නැහැ. අන්න ඒක ප්‍රඥාවක් ആയി කියන්නේ ඕක. නිවන් දැකීමේ ප්‍රඥාවක් කියලා. ප්‍රඥාව ලබා ගන්න කායික පහසුතාවයේ, සුවතාවයේ ඒකනේ පසුතලය. ඒ පසුතලෙන් තමයි ප්‍රඥාව ලබා ගත්තට පස්සේ අර කායික අපහසුතාවයේ කොච්චරව ලැබුව ප්‍රඥාව නැති වෙන්නේ. අන්න සංහා උපාදාන දුරු කරන්නේ ප්‍රඥාවෙන්. කායික අවශ්‍යතාවයන් නිසා ඇතිවෙන පෙළඹවි කායික වශයෙන් තිබෙනව බාහික දෙයක්. මේ කායික ආසාව කියන එක ප්‍රඥාව කියන තව එකක්. ලෝකේ අසාරත්වය දැකීම තව එකක්. මේ කායික වශයෙන් තිබෙන කාර්යයක් දැක ගන්නවා. කය තියෙනකන්, කය පාදනකන් කායික ආසාවන්ගේ පෙළෙනා ඒකත් අහානිය. ඒක විරෝධී විදිහට තියෙන දුක. නැහැ මෙලෝදී විඳින්න තියෙන දුක ඇති කරගන්න මම කාය සංග්‍රහය ඇති කරගන්න ඕනේ කියලා. ඉහාත්ම සුඛේත්නේ වුල් කරගෙන. ආහාරය පාලනය කරගෙන. ඒ වගේම ඉන්ද්‍රියන් පාලනය කරගෙන. ඒ ආකාරයෙන් සංවර භාවයටපත් කරලා සංසිඳවාගෙන ඉහාත්ම සුඛේත්නේ ධ්‍යානාවියෝ ඉන්නවා. ඒක වෙනවා. ඔය ක්‍රම දෙකක් කිව්වෙ ඔන්නෝට. දැන් කායික අවශ්‍යතාවයක් කියලා දුවිච්ච නිසාද පරසාක්කය නිනාර සරකාණී සාක්කය බිව්වේ මැරෙන එක. අවසානයේ කය පිළිබඳව තිබිච්ච අසහනේ අවසාන මොහොතේ කය දුරල එනකොට ඉවර වුණා. මනස තිබුණ නම් එහෙම හැදිලා නවත්ත ගන්න බැහැ. මනසට නෙවෙයි වැහලා තිබුණේ. කය නිසා හදගත වෘද්ධක් නිසා ඇති වෙලා තිබිච්ච. කායික අසහනයක් නිසා ඇති වෙන එක එයාට තිබුණා. ඒක කය තියෙන කම් පවතින. මේ කය නිසා විඳින වේදනාව කය නිසා විඳින වේදනාව කියලා දැනගන්න ඕනේ. මානසික වේදනාව මානසික වේදනාව වශයෙන් දැනගන්න ඕනේ. කායික දුක්ඛය මානසික දෝමනස්සය කාරණා දෙක. මනසින් විඳින එක දුම්නා. කයින් විඳින්නේ කායික දුක. දුක දෝමනස් හිතින් එහෙම. කයි තිබින්නාව සංවරත්තේ නැති කිරීම හෝ කය පාලනය කරගත්තේ නැති නිසා උට කය දැතිවින්නාව ආස්වාදයන්ගේ අහිණිය හැටියට කායික දුක වෙන්න පුළුවන්. ඔබව මනසට ගත්තොත් වැදගත් දෙයක් කියලා මුලාවෙන් ගත්තොත් මිත්‍යා දෘෂ්ටියකින් නැන්න අවිද්‍යාවෙන් ගත්තොත් ඒක මානසික දෝමනස්යක් වෙනවා. මානසික වශයෙන් බලන දෝමනස්සේ සසර ගමනේදී දුකට ඇදලා ගන්න හේතු වෙනවා. කායික දුකේ කය තියෙනක දුක වෙන්නේ හේතු වෙනවා. ඕකයි තියෙන දෙන්නේ. ඒ කායික දුකේ දැනගන්නත් ඕනේ මානසික දෝමනස්සේ තේරුම් ගන්නත්. කායික දුකේ දුරු කර ගැනීමට ප්‍රඥාවත් ලැබේ. ප්‍රඥාවෙන් කියන්නේ මානසික දුකේ දුරු කරගන්නේ. කායික දුකේ දුරු කරගන්නට කීවර පිණ්ඩපාත සේනාසන ගිලානාව පස්සේ නැත්නම් කන ආහාර ඉන්න දැන ඍත බේත ඉන්න වස්ත්‍ර කියන මේ දිවපසේ මුල් කරගෙන ඒවැය පෝෂණය පහදුව සැරසෙනවා. දෙදක් රෝගයක් හදනවා මේකට වේද ලැබෙනවා. ඒකෙන් කායික පෝෂණය ලබාගෙන කායික දුකෙන් තාවකාලික නිදහස වෙලා ඉන්න පුළුවන්. කායික දුකේ දුරු කරගන්නේ ඒ ක්‍රමය. වලපිළිවෙදී. මානසික දුකේ දුරු කරගන්නේ ප්‍රඥාව. ප්‍රඥාවෙන් දුරු කරගන්න මානසික දුකේ දුරු කරගත්තාද එයා සසර දුකෙන් නිදහස වෙන්නේ එතන. මානසික දුකේ දුරු කරගන්නේ. කායික දුකේ බලපාන්නේ නැහැ. අර කියන සත්‍යය. දැන් අන්තිම මරණ මොහොත වෙනකොට කායික දුකේ බලපෑම නම් එහෙම හිත දූෂ්‍ය වෙන්නේ. කායික ඇති වෙන වේදනාව හිත දූෂ්‍ය කරනවා නම් දුක්ඛාගත වේදනාවකින් කෙනෙක් මළු සුගතියට යන්න පුළුවන්. යන්න විදිහක් නැහැ. අනේ පිටුසිත තමා මරණාසන්න මොහොතේදී. අහන කොහමද රෝගී? සත්‍යෙ මොකද සුවද? සුව අතර හැරිනවා. මොන සුව අතරද? මගේ ඔළුව හිර වෙන තරම කියනවනේ. හරියට මේ තිරින්ගියක් දාලා කරකවාගෙන කරකවාගෙන හිර කරන්නේ කොහොමද? මෙහෙම හිර වෙනවද? ඉවස ගන්න බැහැ මොළුවේ. බඩේ ඇදියා පිල්ලා හිර වෙලා ඉන්න බඩේ වේදනාව මේ පපුවත් එක්කලා බලන් හිර කරනවා මේ වේදනාව ඇතුළු. හරියට මේ හරක් කපන මිනිහෙක් හරක් මරන මිනිහෙක් හරක් කපන්න ගන්න ආයුධයකින් ගිරි කපන කැත්ත කියලා කියනවා. ගිරි කපන කැත්තක් අරගෙන කෑලි කෑලි මගේ බඩ කපනවා වගේ මට බලන් හිතෙනවා. ඉවස ගන්න නම් බැ. මෙච්චර අමාරුද? මේ මරණාසන්න මොහොතේ තමගේ මරණයටපත් වෙන්න ඉන්නකොට කයි තියෙන දුක වැටහිච්ච හැටි කියනවා. ওই දුකෙන් තමයි මලු. ඒ මැරෙනකොට ආපු කායික දුක්කේ මනසට දැනෙන්නේ තියෙන. ඒකේ ඔහු හිතියා නම් ඒකේ වේදනාවෙන් ඔහු පෙළුණා නම්. ඒක සතර ගමන හිතියා නම් දෙවිලෝට යන්න හිම ක්‍රමයක් හැදී. ඒ ඔක්කොම වේදනාව තිබුණේ ඇසයි කනයි දිවයි නාසයයි ශරීරයයි මැරෙනකන් විතරයි. ඒ නිසා හටගත්ත දුක ඊට පස්සේ දැනෙන්නේ. ඊට පස්සේ මොකද? පාවිලා ගියා වගේ දැනෙනවා ටිකක් වෙලා ගියාම එයා දන්නේ එච්චරයි මනස ක්‍රියාත්මක කරන බොහොම පහදිදී. දැන් මනසේ තියෙන ආ කය හා සම්බන්ධ ඉවර වෙච්ච නිසා කය වැඩිලා නිසා අන්තිමට මනස වැරෙන්නේ ඉතල කය හත විජ සම්බන්ධයේ මනසින් වෙන් වුණා. වෙන් වුණාට පස්සේ මොකද වෙන්නේ? දැන් කොච්චර දුර? අර ඉතල විජ දාහි නෑ. ඔළුව කැක්කුම තියෙන දැන් දැයින්නේ. බඩේ හරි කැක්කුම තියෙන. කොහේ ඒකත් නෑ. මන් නිදහස් වුණා වගේ. හරි නිදහසක් නිකුයක් නෑ. කොහ මනසට බලපාන දෙවිලාගේ කායික දුක්ඛය. කයට වැදිලා තියෙන කම විතරක් නෙමෙයි. මෙන්න මේ වගේ කයට දැනෙන සුව කයට දැනෙන දුක සසර ගමනට හේතු වෙන එක නෙමෙයි. මානසික අවිද්‍යාව නිසා තෘෂ්ණාව නිසා හටගත්තියම අසහනකාරීත්වයක් හෝ පිළිබක් හෝ ආදී තිබුණා මානසිකව. මෙන්න මේක කය නැති වුණත් නැති කරන්න බෑ. ඒක මනස හා සම්බන්ධ වෙච්ච එක. කය සම්බන්ධ මනස එක. ඒක පංචේන්ද්‍රිය ගෝචර මනස. අතීන්ද්‍රිය ගෝචර මනස. කය සම්බන්ධ එක නෙමෙයි. ඒක මනෝද්වාරයේ සම්බන්ධ කොටස. කෙනෙක් මැරෙන මොහොතකදී කාය සම්බන්ධ මානසිකත්වයේ කය මැරෙනකොට ඉවරයි. ඒකෙන් ඉහට යන්නේ. ඒකෙන් ඉදහ. මානසික වශයෙන් බලපාපු අවිද්‍යාව තෘෂ්ණාව නිසා බලපෑමක් තිබුණා. ඒක ඉතින්. දැන් සියලු ආශාවන් මානසික ආශාවන් නෙමෙයි. මානසික වශයෙන් බහැදුවා නෙමෙයි. කායික වශයෙන් තියෙන හැටි කය හා සම්බන්ධව තියෙන්නේ. මනසේ එකින් මෙදුරන උඩ මනසේ සම්බන්ධතාවයේ නිදහස් වෙලා ඒක ප්‍රඥාව විකරනවා. මෙන්න ඇහැ ගැන මොකද හිතෙන්නේ? ස්වාමීනි මේ ඇහැ කියන්නේ කැමැත්තේ පවතින එකක් නෙමෙයි. ඉච්ඡාසියේ පවතින එකක් නෙමෙයි. මේ කැමැත්තක් කියන්නේ පවතින නැති ඇහැ. සැප වස්තුවක් හැටියට ගන්න පුළුවන්. මොන කොහොම සැප වස්තුවක් කියලා කියන්නේ? ඒක මට වැටහිලා තියෙනවා මේ දුක් වස්තුවක් කියලා. ඉතින් ඒක හරයක් තියෙන එකද වැටෙන්නේ හරයක් නැති එකද? මොන හරයක්ද? ගන්න හරයක් නැන්නේ. ප්‍රඥාවට වැඩ හිලා දිනවෙතියි. නෑ ඇහැ මොකද? මතුවල ඇහැ කිහිම ඕනේ නෑ. ඇහැක් මම බලාපොරොත්තු වෙන්නේ මට ඇහැ කි වැඩක් නෑ. වැටුණාද? ඒ ටික වැටුණා. මොකද වැටුණා? අන්න ප්‍රඥාවට. අන්න මානසිකත්වයට බැහැලා හිටියා. එහෙනම් මානසිකත්වයේ එක වැරිලා නේද? එනම් කැක්කුම කීක බදාගෙන ඉන්නේ. මේ මොනවා කරන්නේ? මේ ගෙඩියක් හැදිලා තමයි මේ පැත්තත් එක කැක්කුම ඉවසන්න බැරුව මේ ඉන්නේ. බේතෝල් සෝවි දාගලා නේ කයි වෙනිහි කරන්නේ. කැක්කුම විසා ගන්න බැහැ. ඒක කායික කැක්කුම. මේ කායික කැක්කුම වෙන. මානසික අවබෝධය වෙනයි. මේ මේකෙන් තමයි වෙන්නේ අසකන දිවනාසේ ශාරීරිය මන රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම පිළිබඳව. අනිත්‍ය වශයෙන් දැකන අනිත්‍යදී අනිත්‍ය හැටියට දුක්ඛදී දුක්ඛ හැටියට අනාත්මදී අනාත්ම හැටියට දැක තේරුම් ගන්න. මේ ධර්මඥානීය මානසිකයි. ඒක ප්‍රඥා පහකට. ඒ ප්‍රඥා පහකට මානසිකatte කය මැරිලා යනකොට අයින් කරන්න බෑ. මනසත් එක්කම හකට වෙලා තිබුණා. ඉතින් ඒ යථාර්ථය දැක්කගෙන කවදාවත් නැවත වාදයක් එබන්දා කරන්න ගන්න දූෂණයකට ඇතුළේ තියෙන මානසිකatte මිදිලායි. ඉතින් පොවත්ගෙන ආපු කය නිසා තිබිච්ච කැකුම් වේදනාව කොම උහුට තියෙන. මේ සෝදාපන්න පුද්ගලයා අමුදරුවන් පෝෂණය කරන ගෙදර හිටියා. ඒ පුද්ගලයන්ට බලකොට අර කාම ජීවිතය ඔහුගේ මනසේ නෑ. ගහනවට ගහනවා වගේ දඩේ ගහනවට දඩේ ගහනවා වගේ ජීවිතය ගත කරා.
කරපීමක්
කොහොමද සිද්ධ කරලා පොමන්නේ? අන්න ඒක ඒක මානසික වශයෙන් ඔබ බැඳිලා හැදිලා නෑ. මෙන්න මානසික වශයෙන් නිදහස් වීම තමයි ආර්යයන්ගේ නිදහස් වීම. ඒ කායික වශයෙන් තියෙන කාර්යය කාය තියෙන කුළු තහාලයක් නිසා ඒකට අවශ්‍ය කරන්න ඕන වැඩ පිළිවෙල කරලා ඒක සාහිදිලා ඉන්නේ. ඒක ජීවත් වෙලා ඉන්නකල ඉහාත්ම සුභ විහරණය කියන්නේ ඒක. මේ ඔය විදිහට වෙනස පෙරුම් ගන්න ඕනේ. ඉන් බුදුරජාණන් වහන්සේ සිහි කරලා ධර්මයේ සිහි කරලා සංගයා සිහි කරලා ඒ ගුණේ සිහි කරලා ඒ ගුණේ දිසා යමක් කරනවා නම් මං ඒතන දෙවි හිටිය කරනවා. අපි ඉන්න ඕනේ එතන. සිල්දු සිල් හොයන් තැනක නෙමෙයි. සම්මතිය තුළ උන්වහන්සේලා ඉන්නවා නම් එතන. මේ සංඝ සම්මතියෙන් අද පිණි සිටින පිරිස. පර්ණ වාහන් දිගවා. මොනවා කරන්නේ? අලුත් වාහන සබය පර්ණ වාහනේ බලාපොරොත්තු නැහැ. ඒවයි කරන් දෙන්නේ කැලිය වුණාගෙන. අරේ හරි මට එල්ලි එල්ලි දඩබල කරා යන්නේක තමයි තියෙන්නේ. මොනවා කරේ? වාහනේ වර්ණ වේද? එවට ආසනේ පාරන වෙලා ආසනේ අලුත් කාලේ නම් හරි හොඳට තිබුණා. පොතේපත් ගැලවිච්ච නැහැ හෙල්ලෙන්නේ නැවනේ. අකම්පයයි. එහෙම කැලිය ඇති හොඳ සංගප්තියක් දකින්න තිබුණා. එන්නේ ඉන්නේ පරණේලා පරණේලා නේද දැන් තියෙන්නේ ජරි ගැලවිලා, කෝද ගැලවිලා, පැච් දාගෙන එහෙමෙන් අටවගෙන යන. ඒ තත්ත්වයට දැන් පත් වෙලා තියෙන මොනවද? මේ වාහනේ හැරි පරණ වෙනකොට අපි
දකින්නේ ලෝකේ විඥාන දසෙන් තුලයි සමනවා.
ඒක යථාර්ථය දකින්න ඕනේ. බාහිර ලෝකේ භෞතික දේ දෙලි ලෝකේ වයින්ද බැහැ. අපිට මේක ප්‍රශ්නය කරගන්න දෙයක් නෙමෙයි. උන්වහන්සේලා යම් විදිහක අභ්‍යන්තරය අපි දන්නේ නැහැ උන්වහන්සේලා කොහොමද කියලා. අභ්‍යන්තරයේ කියලුත් නම් උන්වහන්සේලා කියුඩට පත්තු. අභ්‍යන්තරයේ පිටු දෙනා උන්වහන්සේලා බාහිර ඉන්න තත්ත්වේ හොයාගන්න බැහැ. යථාර්ථය මොකද්ද කියලා. මුන් ඒ වගේ තේරුම් ගන්න ඕනේ.